അത് 2023 സെപ്റ്റംബർ മാസേ ദാഹത്തുന ഇരിത ആധുനിക സത്യമാത്ഭവ ആധുനിക സത്യമാത്ഭവ പൂണുകരണൻ സദാവന വെടസട്ടഹൻ മാലാവേ എക്കസിയ പനസ് ഹത്വന വെടസട്ടഹനട്ടായി അപ്പ സിരു ദിനാമ സമ്പാദ്യ വീച്ചിട്ടിന്നെ ഏ സന്ദഹ നിസ്സരണവാണിയൻ സഹഭാഗിതന് നമുക്കാൻ അവസരായി പൂജനീയ ഹോമാഗമ ധമ്മകുസല സ്വാമി വഹൻസേവ പാദ നമസ്കാര കൊട്ട് വെടസട്ടഹനട്ട് പിലിഗന്നവാ ഏ വകീമ വെടസട്ടഹനട്ട് സംബന്ധവർ അനക്കുത് സ്വാമി വഹൻസേലാ മാനിവരുണ്ട് വെടസട്ടഹനട്ട് ഗൗരവൻ പിലിഗന്നവാ വെടസട്ടഹന സംബന്ധന ഉപസിരു ദിനാമത് ഇതാമത് ഗൗരവൻ വെടസട്ടഹനട്ട് പിലിഗന്നവാ വെടസട്ടഹനെ മൂലികാംഗിയ ലെസ് അപ്പട്ട് തിബെന്നെ ഗൗരവീയ സ്വാമി വഹൻസേഗി ധർമ്മദേശനാവക്കട്ട് സവന്തിയുമായി ഇന്നത്തുറുവ സത്യമാത് വാർത്ത ഇതിരിപ്പത് തിരിമ സിദ്ധു കരണവാ അവസാന പുണ്യാനുമോദനാവിൻ പശു അപ്പൊ വെടസട്ടഹന സമാപ്ത കരണവാ വെടസട്ടഹനെ മൂലികാംഗേവന് ധർമ്മദേശനാവട്ട് സവന്തിയുമിട്ട് അപ്പ സിരു ദിനാമ സൂദാനം വെമു ഈ സന്ദഹ ഗൗരവീയ സ്വാമി വഹൻസേട്ട് മമ ആരാധന കരണവാ അവസരായി സ്വാമി വഹൻസ് സാധു സാധു സാധു
നമോ തസ് ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ് നമോ തസ് ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ് നമോ തസ് ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ് അച്ചര്യാം ഭന്തേ അഭൂതാം ഭന്തേ കോ നാമോ അയം ഭന്തേ ധമ്മ പരിയോതി തസ്മാതിഹ ത്വാം ആനന്ദ ഇമം ധമ്മ പര്യാണാം അത്തജാലന്തി തന്ധാരേഹി ധമ്മജാലന്തി തന്ധാരേഹി ബ്രഹ്മജാലന്തി തന്ധാരേഹി ദിട്ടിദാ ജാലംപി തന്ധാരേഹി അനുത്തരോ സംഗാമ വിജയോതീപി തന്ധാരേതീതി
സാധു സാധു സാധു
പിന്നത് സ്വാമി വഹൻസ മെഹനി വഹൻസ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අපි යම් කිසි විදියක මේ ආකාර ප්‍රතිපදාවක නියලුණු පිරිසක් එහෙම නැත්නම් භාවනාවක් කරන පිරිසක් කියලා අපිට කිව හැකි. එතකොට මේ වගේ පිරිසකට අදාළ වෙන යම් කිසි පැහැදිලි කිරීමක් භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන අවස්ථාවක් තමයි අද දවසේ මේ අවස්ථාවට ධර්ම දේශනාවට ඉදිරියෙන් තියාගත්තේ මොකද්ද මේ කතාව මොකද්ද මේ අදහස කියලා ගත්තොත් මෙන්න මේ ප්‍රතිපදාවකට බැසගත් පිරිසක් ගැන තමයි මේ කියන්නේ. හැබැයි ප්‍රතිපදාවකට බැසගත්තට මොකද මේ බේතෙන් හැදිච්ච ලෙඩ ගැන තමයි මේ භාග්‍යතුන් වහන්සේ මතක් කරන්න සූදානම. මේ විදියට මේ කාමයන් වල ඇලිලා අර කාම ලෝකේ කාම සැප විඳිමින් කල් ගෙවන තැනැත්තෙක් නෙමෙයි මේ. ඒ විදිය කෙනෙක් නෙමෙයි මේ. ඒ වෙනුවට අනේ යම් කිසි විදියක මේ විදිහට මේ භාවනාවක් දිහාවට ප්‍රතිපදාවක් දිහාවට අවධානයක් වෙලාවක් කැප කරපු යම් කරපු කෙනෙක්. එතකොට එන්නේ වගේ කෙනෙක් අන්න මෙන්න මේ විදිහේ බේතෙන් හැදිච්ච ලෙඩවලට අහුවෙන්න පුළුවන් මේ විදිහේ පැටලුම් සහගත තත්ත්ව එයාට එන්න පුළුවන් කියලා අන්න භාග්‍යතුන් වහන්සේ යම් කිසි පැහැදිලි කිරීමක් කරනවා. ඒතර එක්තරා විදිහක අර කාමයන් ඇසුර කිරීමින් කම් සැප විඳිමින් ඉන්න සාමාන්‍ය ලෝකයා කියලා කියන්නේ අන්නේ ලෝකයාට මේක එන්නේ නැහැ. ලෝකයාට ඇති වෙන ප්‍රශ්නයක් ඒ අදාළ ප්‍රශ්නයක් නෙමෙයි මේක. නමුත් අන්න මේ ප්‍රතිපදාවකට බැසගත්ත කෙනෙක් සමහර විට මේ බේතෙන් ලෙඩ හැදෙනවා. මේ විදිහට කරන උත්සාහයක් නිසා ලෙඩ හැදෙනවා. මේ විදිහට නැවත නැවත කරන පරීක්ෂණයක් නිසා ලෙඩ හැදෙනවා. අන්නේ ඒ ලෙඩ පිළිබඳ කතාබහක් තමයි මේ බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාව මොකද්ද කියලාත් මතක් කරොත් අන්න දීඝනිකාය පටන් ගන්නේ මේ සූත්‍ර දේශනාවෙන්. බ්‍රහ්මජාල සූත්‍රය. මහා දිග දීර්ඝ සූත්‍රයක්. එතකොට ඒකේ මේ කරුණු එකින් එක අරගෙන පැහැදිලි කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. ඒක දවසෙන් කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒක අමාරු වැඩක්. නමුත් මෙන්න මේ කියන අදහස අපේ ප්‍රතිපදාවට ගොඩක් වටිනවා. ඒ අදහස අපේ ප්‍රතිපදාවට ගොඩක් අදාළයි. මේ අපිත් මේ භාවනාවක් කරගෙන යනකොට මෙන්න මේ වගේ පැටලිලි සහගත තැන් එන්න පුළුවන්, මේ වගේ වැරදි මතවාද ගන්න පුළුවන්. අන්න එතකොට මෙන්න මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මෙන්න මේ විදිහේ දෙයක් තියෙනවා, මේ විදිහේ බොරුවලක් තියෙනවා, මේක මේ කාමයන් හොයමින් වෙහෙසෙන කෙනාට අහුවෙන එකක් නෙමෙයි. එයාව මේ බොරුවලට වැටෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ ශාසනයට, මේ ප්‍රතිපදාවට බැස්ස ගත්ත කෙනෙක්ට තමයි මේක වෙන්නේ. මේ නිවනක් පිළිබඳ පරීක්ෂාවක් කරන කෙනෙක්ට තමයි මේක වෙන්නේ කියලා අන්න නැවත නැවත මතක් කරනවා. මෙන්න මේ විදිහෙත් බොරුවලක් තියෙනවා, මෙන්න මේ විදිහෙත් වැරදීමක් තියෙනවා කිකේ එකින් එක බුදුරජාණන් වහන්සේ අරගෙන යනවා, පැහැදිලි කරනවා. එතකොට මෙතන දික්ටි 62ක්, එහෙම නැත්නම් වරදවාගත් විදි 62ක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ කරන පැහැදිලි කිරීමේ මේ විදිහේ කොටස් දෙකක් සඳහන් වෙනවා. එකක් තමයි පුබ්බන්ත කප්පිකා. මේ කියන්නේ යම් කිසි විදිහක අතීතේ, අතීත ස්කන්ධයන් පිළිබඳ, අතීතේ පිළිබඳ කල්පනා කරනවා, අතීතේ පිළිබඳ නොයෙකුත් මතවාද දික්ටි වලට බැහැ ගන්නවා. එතකොට මේ පුබ්බන්ත කප්පිකා කියන වග්ගයක්, එහෙම නැත්නම් කාණ්ඩයක් මේක තුල සඳහන් වෙනවා. එතකොට එතන දික්ටි 18ක් සඳහන් වෙනවා. මේ විවිධ අතීත දේවල් මත පදනම් වෙලා අතීත ගැන කල්පනා කරලා, අතීතය ගැන මේ විදිහට නොයෙකුත් මතවාද ගැනීම නිසා ඇති වෙන දිට්ටි. අන්න ඒ විදිහේ දේවල් 18ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊට පස්සේ අපරන්ත කප්පිකා කියලා තව වර්ගයක්, තව කොටසක් පෙන්නවා. එතන තියෙනවා 44ක්. එතන මේ 44 මොනවද? අනාගතය ගැන කල්පනා කරනවා, අනාගතය ගැන නොයෙකුත් මතවාද දික්ටි හදා ගන්නවා. අන්න ඒ විදිහේ 44කුත් තියෙනවා කියලා ඔන්න ඔය විදිහට තමයි 62 හැදේ. අතීතයෙන් පිළිබඳ කල්පනා කරලා දික්ටි හදාගෙන 18කුත්, අනාගතය පිළිබඳ අන්න 44කුත්, මේ විදිහට දික්ටි ජාලයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට මෙන්න මේ අදහසේදී භාග්‍යතුන් වහන්සේ නැවත නැවත කියන්නේ මේ අතීත ස්කන්ධ. ඒ කියන්නේ මේ කෙනාට යම්කිසි විදියක මේ ප්‍රතිපදාවක් පුහුණු කරගෙන යනකොට අන්න එයාට පේනවා මේ අතීතේ මම මෙහෙම විදියට කටයුතු කරා. නැත්නම් අතීත මතක මේ විදිය දේවල් මට තියෙනවා. කී කිය නැවත නැවත අර අතීත ස්කන්ධ කොටස්. දැන් පංචපාදාන ස්කන්ධය. එහෙම නැත්නම් සක්කාය කියලා හඳුන්වන්නේ දැන් ඔය සිහිය පිහිටවන කෙනෙක් සාමාන්‍ය මේ වර්තමාන මොහොතට අවධානයක් යොමු කරාම එයාට දැනෙන ඔන්න සමහර වෙලාවට හුස්ම වැටෙනවා. දැන් සමහර වෙලාවට මේ යම් යම් ඒ හුස්මේ ස්වභාවය මට දැනෙනවා. ඒ වැටෙන හුස්ම රූපී ආකාරයි. ඒ හුස්මේ තියෙන යම් කිසි විදියක භෞතික කොටසක්. ඒ වගේම තමයි ඒ හුස්ම දැනෙන වේදනා ආකාරයක් මේ තුල තියෙනවා. අර ඇතුළේන හුස්ම දැනෙනවා, පිට වෙන හුස්ම දැනෙනවා. ඊට පස්සේ ඒක මත ඇති වෙන මතකයක්, සංඥාවක් මේ තුල තියෙනවා. මොන මෙහෙම මෙහෙම හුස්ම වැටුණා, මේ විදිහට පැතුණා කියලා මතකයක්, සංඥාවක් තියෙනවා. ඒ වගේම ඒ පිළිබඳ සංස්කරණයක් සිද්ධ වෙනවා. මේ හුස්ම මෙහෙමයි වැටෙන්නේ, මේක මේ විදිහට ලිව්වනම් හරි, මෙහෙම කරානම් හරි කියලා සංස්කරණයක්. ඊට පස්සේ මේ කොටස් 3-4 මත් දකින කෙනෙක්, එක්ස්පීරියන්ස් කරන කෙනෙක්, විට්නස් කරන කෙනෙක් ඉන්නවා. ඔන්න විදිහේ පහක් විදියට මේ ස්කන්ධ පෙන්වන්න පුළුවන්. මේ පංච උපාදානස්කන්ධය කියන එක, එහෙම නැත්නම් මේ සක්කාය කියන එක තමයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? මේ පෙර ස්කන්ධ කොටස්. අර අතීත මතක කෑලි කෑලි, අර විදියට අතීත සිතුවිලි කෑලි කෑලි, අර විදියට අතීත කයේ කෑලි කෑලි, අර අතීත වේදනාවල කෑලි කෑලි, මේ අතීතයේ මේ දකින විට්නස් කරන මේ විඥානයේ කෑලි කෑලි විදියට මෙන්න මේවා අතීත ස්කන්ධ කොටස් කියලා තමයි කියන්නේ. ඒතර මෙන්න මේ කොටස් අල්ලගෙන තමයි මෙයා අතීත පිළිබඳ යම් අදහසක් හදාගන්නේ. මෙහෙම මෙහෙම මම ඉන්දියා කියලා අදහසක් හදාගන්නවා. මෙහෙම මෙහෙම සැප වින්දා කියලා අදහසක් හදාගන්නවා. මේ රූපී ආකාරයක් මගේ කය පිහිටලා තිබුණා කියලා අදහසක් හදාගන්නවා. ඔන්න ඔය විදිහට නැවත නැවත මේ තැනත්තා මෙන්න මේ අතීත ස්කන්ධ කොටස් පිළිබඳ කල්පනා කරමින් මේ විදිහේ දික්ටි 18කට වැස ගන්නවා කියලා මේ පුප්පන්ත කප්පිකා උබ්බන්ත වර්ගයේ සඳහන් කරනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් අපරන්ත මේ අනාගත ය පිළිබඳත් මේ විදිහට මේ මෙහෙම වෙයි මම මේ විදිහේ ස්කන්ධයක් සහිත කෙනෙක් වෙයි මේ විදිහේ ස්වභාවයක් සහිත කෙනෙක් වෙයි මේ මේ ආකාර ප්‍රවැත්මක් මට වෙයි කියලා අනාගත ස්කන්ධ කොටස් ගැන කල්පනා කරනවා. ඒවා ගැන නොයෙකුත් මතවාද අදහස් දික්ටි හදා ගන්නවා. අපරන්ත වගේ සඳහන් වෙන ඒවා තමයි අනාගතය පිළිබඳ අදහස්. එන විදිහට 64ක මේගොල්ලෝ ගැලිලා වෙලිලා කටයුතු කරනවා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතකොට මෙන්න මේ කී වර්ග දෙක තුල විවිධ අනුකාණ්ඩ විදියට කොටස් විදියට විවිධ මතවාද ගොඩාක් සඳහන් වෙනවා. අර අපරන්ත පුබ්බන්ත විදියට කොටස් දෙකක් ඇතුලේ අර විදිහේ පොඩි පොඩි කාණ්ඩ විදියට තව ගොඩක් මතවාද මේවා තුල තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් අතීත අනාගත විදියට මේ බෙදීමක් සිද්ධ කරලා තියෙනවා. ඊට පස්සේ මේ අතීත කොටස තුළ අන්න මේ විදිහේ කොටස් පහක් සඳහන් වෙනවා. මොකද සස්සතවාදයක්. මේ ආත්මයත් ලෝකයක් සදාකාලික කරගෙන මේ විදිහේ ස්ථාවර ප්‍රඥාවක් තියෙනවා කියන අදහසින් ඉදිරිපත් වෙන දිට්ටි හතරක් තියෙනවා. ඊළඟට ඒකච්ච සස්සකවාද. මේ එක් කොටසක් සදාකාලිකයි, එක් කොටසක් සදාකාලික නොවේ. එක්ක ලෝකේ සදාකාලිකයි, ආත්මේ සදාකාලික නැහැ. එතන ආත්මේ සදාකාලිකයි, ලෝකේ සදාකාලික නැහැ. මොන විදිහට ඒකච්ච සස්සත. අනේ එකක් සදාකාලිකයි කියන විදිහේ දික්ටි හතරක් තියෙනවා. ඊට පස්සේ අන්තානන්තවාද වාද හතරක් තියෙනවා. මේ කෙලවරක් මේ ලෝකෙට මේ මේ පැවැත්මට කෙලවරක් ඇත නැත කියන විදිහේ අන්තානන්ත අන්තයක් ඇත නැත කියන විදිහේ වාද හතරක මේ පිරිස් පැටලිලා ඉන්නවා. ඊට පස්සේ ආමරාවික්ෂේපය අන්න වාග් වික්ෂේපය ආමරාවික්ෂේපය අන්න අතට අහුන වෙන ආදර මෙතනත් මොකද කරන්නේ එන එන අහන අහන ප්‍රශ්නෙට අමුතු විදිහේ අර වාග් වික්ෂේපයක් සිද්ධ කරනවා ඈ ආමරාවික්ෂේපයක් සිද්ධ කරනවා ආන්තට අහුන වෙන ආදන් වගේ වචනෙන් ගහලා පැනලා යනවා. මොකද හේතුව මෙතනත් කල්පනා කරනවා අන්න මේ වගේ දෙයකට කිව්වොත් මම බොරුවක් කිව්වා කියලා අහුවෙන්න පුළුවන්. මම මේ කරුණ හරියට දන්නේ නැහැ. ඉතින් මම මේ වචනෙන් ගහලා ඕම දෙයක් මම පිළිගන්නේ නැහැ. එහෙම නැත්තේ කියලාත් නැහැ. කියලා විදිහ අමුතු පැටලෙවිල්ලක් හදලා මේ ආමරා වික්ෂේපයක් වාග් වික්ෂේපයක් හදා ගන්නවා. මේ විදිහේ දිට්ටි හතරක් පිළිබඳ සඳහන් වෙනවා. ඊළඟට තියෙනවා අදිච්ච සමුප්පන්න වාද දෙකක් පිළිබඳ. අ හේතුකව මේ උප්පත්තියක් සිද්ධ වුණා. අ හේතුකව තමයි මේ පැවැත්ම තියෙන්නේ කියලා අදිච්ච සමුප්පන්න. ඒක අදිච්ච සමුප්පන්න. පටිච්ච සමුප්පන්න කියන එක අපි අහලා තියෙනවානේ. මේකෙම අනිත් පැත්ත. හේතු කාරණා රහිතව හේතුකව මේ දේ සිද්ධ වෙනවා කියලා අදිච්ච සමුප්පන්න වාද දෙකකුත් තියෙනවා. මොන විදිහට පහක් කොටස් පහක් යටතේ 18ක එකතුවක් තියෙනවා අතීත පිළිබඳ. ඊට පස්සේ අනාගතය පිළිබඳ සඳහන් වෙනවා සංඤීවාද. මේ මරණින් මතු ආත්මයක් සංඥාවක් පිළිබඳ මේ තියෙනවා පැවැත්මක් තියෙනවා මරණින් මත්තේ. මේ මරණින් මත්තේ සංඤී මරණින් මත්තේ ආත්මයක් තියෙනවා කියන අදහසින් ඉදිරිපත් වෙන 16ක් තියෙනවා. ඊට පස්සේ අසංඤීවාදී මරණින් මත්තේ ආත්මයක් සංඥාවක් නැති වෙනවා කියන අදහසින් ඉදිරිපත් වෙන 8ක් තියෙනවා. ඊට පස්සේ නේව සංඤී නා සංඤීවාදී මරණින් මතු ආත්මයක් සංඥාවක් නැත්තේ නැහැ වගේ කියන අදහසින් ඉදිරිපත් වෙන 8ක්. ඊට පස්සේ උච්ඡේදවාදී මේ විනාශයක් මේ භවයේ බිඳීමක් මේ විදිහට නැතිවීමක් පිළිබඳ දිට්ටි 7ක් ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ දිට්ඨ ධම්ම නිබ්බානවාද මේ මේ ආත්මෙම යම් කිසි වෙලාවක මේ ජීවිතේදිම නිවනක් තියෙනවා කියලා ඒගොල්ලෝ කතා කරන්නේ මේ ප්‍රතිපදාවක් පිළිබඳ නෙමෙයි. ප්‍රතිපදාවේ උත්සාහයෙන් නිවන් යන එකක් නෙමෙයි. කොහොමත් ඉතින් නිවන් තමයි කියලා. මේක ජීවත් වුණාට පස්සේ සදාකාලික නිවීමකට ලක් වෙනවා. ඔන්න ඒ කියන විදිහේ දිට්ටි පහක් ඉදිරිපත් වෙනවා. මෙන්න මේ විදිහට ඒකෙත් කාණ්ඩ පහක් යටතේ දිට්ටි 44ක්. ඔන්න ඒ විදිහට බ්‍රහ්මජාලයක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ කතා කරනවා. එතකොට සාමාන්‍ය මේ වචන ඇහුවාම කෙනෙක්ට පැටලෙන්න පුළුවන්. මේවා නිකන් බර වැඩි කියලා හිතෙන්න පුළුවන්. නමුත් හිතා ගන්නකො මේ විදිහේ දිට්ටි 62ක් තියෙනවා. මේකෙන් 18ක් අතීතය පිළිබඳ 44ක් අනාගතය පිළිබඳ. එතකොට මෙන්න මේ විදිහේ දික්ටි ටිකක් ඉදිරිපත් කරන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ කියන කතාව තමයි අද දවසක අපිට වැඩියම අදාළ. මේවා තියෙන කොටස් කාණ්ඩ අංක ඉලක්කම් නෙමෙයි. ඒ වෙනුවට ඇයි මෙහෙම දෙයක් ඉදිරිපත් කරන්නේ? මොකද්ද මේ ඉදිරිපත් කරන දේ අදහස කියන දේ තමයි මෙතන වටිනාම කොටස. අන්න ඒක පිළිබඳ බුදුරජාණන් වහන්සේ මෙහෙම පැහැදිලි කරන්නේ. මොකද දැන් මේ දික්ටි වලට අහුවෙන්නේ යම් කිසි ප්‍රතිපදාවකට බැසගත් කෙනෙක්. ඒ විදිහේ කෙනෙක් තමයි අහුවෙන්නේ. එතකොට දැන් අපි භාවනාවක් කරනකොට උනත් මේ විදිහේ නොයෙකුත් අදහස් අපිට එන්න පුළුවන්. දැන් ඊයේද පෙරේදද කෙනෙක් කියනවා මට ඇහෙනවා කාගේද වොයිස් එකක්. මේ වෙන කෙනෙක් මට කතා කරනවා වගේ, වෙන කෙනෙක් මට නියෝග කරනවා වගේ වොයිස් එකක් ඇහෙනවා. භාවනාවේදී තමයි මේක ඇහෙන්නේ, පරියන්කේදී තමයි ඇහෙන්නේ කියලා මෙයා කියනවා මට වෙන කෙනෙක් කතා කරනවා. ඒ විදිහ අදහසක් ඔන්න මෙයාට මතුවලා එන්න පුළුවන්. එතකොට මේ ඇහෙන වොයිස් එක අපිට කටහඬ සම්බන්ධිකුත් නෑ, මගේ කටහඬත් නෙමේ, මට කවුරු කතා කරපු කෙනෙකුත් නෙමේ. එහෙම දන්නේ නෑ. එහෙම දන්නේ නෑ. එතකොට මේ තැනත් මේක පටලවා ගන්න ඉඩ වැඩි නේ. ආ මට මේ දෙවියෙක් රක්මෙක් කතා කරනවද? එහෙම නැත්නම් වෙන මොකෙක් හරි ඉඩ වැඩි බලගත් එකෙක් කතා කරනවද? අර විදියට බුදුන් මට කතා කරනවද කියලා ඔන්න පටලවා ගන්නවා. දෙයියෝ බ්‍රහ්මයෝ කතා කරයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. කතා කරත් කතා කරන්නේ පෙරේතෙක් වගේ එකෙක් තමයි. නමුත් අපි හිතා ගන්නවානේ මෙහෙම. ආ මේ මේ දෙවියෙක් බ්‍රහ්මෙක් මට ආමන්ත්‍රණය කරනවා. මේ මොකද්ද මේ වෙන්නේ? මේවා මේ අතීත ස්කන්ධ කොටස්. එහෙම නැත්නම් මේ අතීතයේ මොන් මොනවා හරි ඔය වමනේ කෑලි. වමනයක් කියලා ගන්නකො කාපු එකක් වමනේ කරනවා. සීසී කඩ යන්න. සීසී කඩ යන්න වමනේ කරාම අන්න මොකද වෙන්නේ? මේ මේ එක එක වමන කෑලි. දැන් පහුගිය දවසක මිනිස්සේ සීසී කඩ යන්න මල පහ කරලා බඩ ගිහිල්ලා ඒ මිනිස්යාට. අනේ ෆ්ලයිට් එකක් ඇතුලේ තමයි බඩ ගිහිල්ලා තියෙන්නේ. මුළු ෆ්ලයිට් එකේ දිගට අර අර ඇතුලේ අර කොළඹ යන සීට් අතර යන කොරිඩෝ දිගට බඩ ගියපු පාර තියෙනවා. ඉතින් ෆ්ලයිට් එක ඉමර්ජෙන්සි ලෑන්ඩ් කළා. අවදාවත් අහලා තියෙනවද එහෙම එකක්? මේ බඩ ගියයි කියලා ඉමර්ජෙන්සි ලෑන්ඩ් කළා කියලා එච්චරට බඩ ගිහිල්ලා ලයිට් එක පුරාවට බඩ ගිහිල්ලා. ඉතින් අන්න ඒ වගේ බඩ යාමක් වමන යාමක් ගැන හිතන්නකෝ. එතකොට මේකේ මේ කෑලි අරගෙන අප්පට සිරි මොකද්ද මේ කෑල්ල කියලා. ඔන්න ලස්සන කෑල්ලක් හොයන්න, වටිනා කෑල්ලක් හොයන්න, මේ කාපු වේවෙන් හොඳ කෑල්ලක් හොයන්න මේ තැනට උත්සාහ ගන්නවා. මේක මේ වෙන යාර කියන වෙන කෙනෙක් කාපු එකක්, මං කාපු එකක්, මේක මේ මේ විදියට කාපු එකක් කියලා ඔන්න මතවාද හදා ගන්නවා. අන්න මොකද උනේ? අර අර අතීත ස්කන්ධ කොටස් තමයි මේ ඉදිරිපත් වෙන්නේ. භාවනාවේදී ඒවා එනවා. එන්නේ මොනවද කියලා අපිට ගලප ගන්නත් බෑ. අර විදියට අමුතු අමුතු සද්ද, අමුතු අමුතු කතා බහ වගේ දේවල් ඉදිරිපත් වෙනවා. මේ වෙන කෙනෙක් එක නන්නාඳුනන පුද්ගලෙක් එක කතා බහ කරනවා. ඈ මමත් එක සාකච්ඡාවක්. ඒතකොට මෙයාව මම දැකලත් නැහැ. මේ දන්න කෙනෙකුත් නෙමේ, ඥාතියෙකුත් නෙමේ. මෙහෙම කතාවක් මම කරලත් නැහැ. එහෙනම් මේ අනාගතේ කතා කරන්න තියෙන එකක්ද දන්නේ නැහැ. ඈ පූර්ව නිමිත්තක් විදියට ආපු සලකුණද දන්නේ නැහැ. මේ අනාගතේ මට හම් වෙමින් ඉන්න පුද්ගලෙක් කියලා ඔන්න දිටි හදා ගන්න. මොනවද මේ වෙන්නේ? අන්න අර ස්කන්ධ කොටස්, අර අර වමනේ කෑලි. එතකොට මේ ස්කන්ධ කොටස් අරගෙන මේකෙන් මොනවාරි හදා ගන්න අපි හරි දක්ෂයි. එක්කෝ කියනවා ඔන්න මම අතීතේ දැක්කා, ඔන්න මගේ අතීත දෙමව්පියෝ මම දැක්කා, ඒගොල්ලෝ මෙන්න මේ වගේ තැන්වල මෙහෙම මෙහෙම ජීවත් වෙනවා කියලා ඔන්න මොකක් හරි බයිලයක් හදා ගන්නවා. ඉතින් බැරි වෙලාවත් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අතීත දෙමව්පියෝ ඉන්න තැන් කියන එහෙම අම්මෝ පොලිමේ දිග අර අර පැණිය කොරෝනා පැණිය බොන්න ගියාට වැඩිය පොලිමක් එතෙන්ට එකතු වෙනවා. මොකද අන්න මේ අතීතේ බලා ගන්න පුළුවන් නේ. මමත් අතීතේ කොහෙන්ද යද දන්නේ, මගේ අම්මා තාත්තා කවුද දන්නේ කි කිය ඔන්න ඔය වගේ දේවල් පිටිපස්සේ හඹාගෙන යනවා. ඉතින් රටක් බංකොලොත් නොවී තියේද කියලා පස්සෙකුත් මතු වෙනවා. කෙසේ නමුත් ඔන්න ඔය විදිහේ දේවල් වලට අපි හරි ආකර්ෂණීයයි. ඈ මේ භාවනා කරලා මේ වගේ දේවල් තමයි මොකක් හරි මැජික් එකක් තමයි හොයන්නේ. මේ විදිහේ අතීතේ බලන්න, මේ විදිහේ අතීතේ කෙනෙක් අඳුර ගන්න, අනාගතේ බලන්න, අනාගතේ හම්බෙන කට්ටිය දැම්ම මට පේනවා කියලා ওই විදිහේ මොනවා හරි ගැළපීමක් සිද්ධ කරනවා. ගැළපීමක් සිද්ධ කරන අර වාමනේ කැලී ටිකක් එකතු කරලා මෙහෙම දෙයක් කියලා මේකේ හැදීමක් හදා ගැනීමක් සිද්ධ කරනවා. එතකොට මෙන්න මේ විදිහේ භාවනාවක යෙදෙන කෙනෙක් මේ විදිහේ දේවල් වලට අහු වෙන නිසාම තමයි බුදුරජාණන් වහන්සේ මෙච්චර මේ වෙලා අරගෙන. පුදුම දීර්ඝයි මේ සූත්‍රය. දීඝනිකාය කියවහම කොහොමද දීර්ඝයි? දීඝනිකාය පටන් ගන්නම දැන ඔය තියෙන. ඒ සූත්‍රයේ එකින් එක අරගෙන මේවා එකින් එක දිගෑරලා පැහැදිලි කරනවා. දැන් මේ 62ක් තියෙනවා කියලා අපි කිව්වනේ, මේ විදිහේ කාණ්ඩ තියෙනවා කියලා අපි කිව්වනේ. මෙතකොට සිද්ධ කරන්නේ මේ එකින් එක අරගන්නවා, එකින් එක අරගෙන මෙන්න මේ විදිහේ එකක් තියෙනවා මහණෙනි කියලා ඒක පැහැදිලි කරනවා මුලින්ද ළඟට. ඒක ඇති වෙන හේතු කාරණා කියනවා. අන්න ඒක ඉවර කරලා දෙවෙනි එකට යනවා, තුන්වෙනි එකට යනවා. ඔන්න ඔහොම 62ම එකින් එක අරන් පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ. ඇයි මේ පැහැදිලි කරන්නේ? මේක මේ බේතෙන් හැදිච්ච ලෙඩ. මේ අතීත ස්කන්ධ අල්ලගෙන අනාගත ස්කන්ධ අල්ලගෙන භාවනාවක් ප්‍රතිපදාවක් කරන කෙනෙක්, උත්සාහ කරන කෙනෙක්, යෙදෙන කෙනෙක්, එන්නේ ඒගොල්ලෝ මේ බොරු වටවලවල වැටෙන්න පුළුවන්. අන්නේ වැටෙන එක වළක්වන්න මේ විදිහට එකින් එක අරගෙන දේශනා කරනවා, එකින් එක අරගෙන ප්‍රකාශ කරනවා. මේ විදිහට වෙලා අරගෙන බුදු කෙනෙක් මේ වෙලා අරගෙන එකින් එක මේ විදිහට දිගහැරලා පෙන්නනවා. අන්නේ පෙන්වීම සිද්ධ කරන්නේ මොකක්ද? ඇයි මෙන්න මේ භාවනාවක ප්‍රතිපදාවක යෙදිලි ඉන්න කෙනෙක්ට අනුග්‍රහයක් සඳහා. ඒ කෙනා මේ ජීවිත පරිත්‍යාගයෙන් මේ උත්සාහය කරන්නේ මේ වෙන වැඩ නැතුවට නෙමෙයි. ගෙදරවල් දොරවල් වල ඒවා අතහැරලා රැකී රක්ෂාවල වැඩ කටයුතු අතරේ කොහොම කොහොම හරි මේ ජීවිත පරිත්‍යාගයෙන් මේක කරන්නේ මොකද? මේ ශාසනයේ මේ ප්‍රතිපදාවේ ඉක්මීම සඳහා. නමුත් එහෙම ජීවිත පරිත්‍යාගයෙන් උත්සාහයෙන් කරන කෙනෙක් මේ විදිහේ බොරු වලවල් වලට වැටෙනවා නම් අන්න ඒක පිළිබඳ කලින්ම දැනුවත් කිරීමක්, ඒක පිළිබඳ කමඨාන් සුද්ධ කිරීමක් තමයි බුදුරජාණන් වහන්සේ මේ කරන්නේ. මෙහෙම බොරු වලක් තියෙනවා කියලා කලින්ම කියලා තියෙනවා. මේ විදිහේ 62ක්ම තියෙනවා කියලා කලින්ම කියලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ප්‍රකාශයක් සඳහනක් මේ සූත්‍ර දේශනාව පුරාවට තියෙනවා. එතකොට හොඳම කොටස, හරි ලස්සනම කොටස මේ එක එක දිට්ඨියක් අරගෙන හොඳට විස්තර සහිතව පැහැදිලි කළා. අන්තිමට භාග්‍යවතුන් වහන්සේ මේ දිට්ඨිය ප්‍රතික්ෂේප කරන්න වචන ටිකක් යොදනවා. එතකොට කෙනෙක්ට දෙන්න පුළුවන් මේ වගේ බරපතල දිට්ඨි නම් මේවා ප්‍රතික්ෂේප කරන්න කොච්චර විදිහේ බර වචන යොදන්න වේද කියලා. මේ කියන්නේ දිට්ඨියත් බරපතලයිනේ. එතකොට ආචිත්තයත් පිරෙන්න විතර දිට්ඨියක් ගැන කියලා තව හාප්ෂිත් දෙකක්වත් ලියන්න වෙයිනේ මේක ප්‍රතික්ෂේප කරන්න. එහෙම තමයි කෙනෙක්ට හිතෙන්නේ එක පාට. නමුත් බුදුරජාණන් වහන්සේ බොහොම දක්ෂ විදිහට, බොහොම සූක්ෂම විදිහට පොඩි වචන කිහිපයකින් මේ එක එක දිට්ඨියක් ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඔය සූත්‍ර දේශනාව කියවලා බැලුවත් තේරුණොත් නම් කියන්නේ ලේසි නෑ, මට තේරුණෙත් භාගෙට භාගෙයි. එසේ නමුත් තේරුණොත් අන්න තේරෙනවා මේ එක කා එකක් ගැන විස්තර කළා. ඊට පස්සේ ඒක ප්‍රතික්ෂේප කරනවා, ප්‍රතික්ෂේප කරනවා, දෙවෙනි එක විස්තර කරනවා, ඒක ප්‍රතික්ෂේප කරනවා, තුන්වෙනි එක විස්තර කරනවා, ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ ප්‍රතික්ෂේප කරන්නේ යොදන කාරණේ හරිම වැදගත්, භාවනාවකට ගොඩාක් අදාළ කාරණයක් තමයි මෙන්න මේ ප්‍රතික්ෂේප කරන්න බුදුරජාණන් වහන්සේ යොදන වචන ටික. එතකොට මෙන්න මේ කාරණා තුනක් විදිහට ඉදිරිපත් කරමින් තමයි ප්‍රතික්ෂේප කරන්නේ. හේතු තුනක් නෙමෙයි, ඒ වෙනුවට තුන් විදිහකට මේක ප්‍රතික්ෂේප කරනවා. එකම ප්‍රතික්ෂේප කිරීම සිද්ධ කරන්නේ. නමුත් අන්න තුන් විදිහකට ප්‍රතික්ෂේප කරනවා. ඔන්න අපි හිතමු පළවෙනි දිට්ඨිය අරගෙන ලොකුවට දිගහැරලා පෙන්නවා. මෙන්න මේ සස්වතවාද, ආත්මයත් ලෝකයක් සදාකාලිකයි කියන මෙන්න මේ විදිහ වාදයක් තියෙනවා මහණෙනි. මෙන්න මේ විදිහට තමයි ඒගොල්ලෝ මේ වගේ දේවල් වලට බැසගන්නේ. මෙන්න මේවා තමයි ඒකට හේතු වෙන්නේ. මෙන්න මේ විදිහ දැක්මක් ඒගොල්ලන්ට ඇති වෙනවා. ඒක නිසා මේ තැනැත්තා හිතනවා මේ ආත්මයත් ලෝකයක් සදාකාලිකයි කියලා. මේ අතීත ස්කන්ධ පරම්පරාව පිළිබඳ යම් කිසි දික්තියකට බැස ගන්නවා. ඒ විදිහ දෙයක් දකින්න ලැබෙනවා එතනටට. අන්න ඒකෙන් මේ විදිහ දික්තියකට බැස ගන්නවා කියලා අර දික්තිය මුලින් ඉඳලා අගටම පැහැදිලි කළා. අන්න අන්තිමට භාග්‍යතුන් වහන්සේ මේක තුන් ආකාරයකට ප්‍රතික්ෂේප කරනවා කියලා මං කියවනේ. අන්න පළවෙනියට කරන ප්‍රතික්ෂේප තමයි මෙහෙම. කොහොමද කියනවා? පරිත්තසිත විප්පන්දිත මේව. අන්න මහණෙනි මේ කොච්චර කිව්වත් මේකත් මෙන්න මේ පරිත්තසිත විප්පන්දිතයක්, එපමණක්ම පමණයි කියලා. මොකද්ද මේ කියන්නේ? මේ පරිත්තසිත විප්පන්දිත මේව කියන්නේ මොකද්ද? තැතිගත් සිතේ තැලීමක් පමණයි. අන්න මේ මයින්ඩ් එකේ මූවමන්ට් එකක් විතරයි මේක. මේ හිතේ තියෙන සැලීමක්, තැතිගැන්මක් පමණයි මේක කියලා. අන්න ඒ වචනෙන් තමයි පළවෙනි ආකාරයට මේ දේ ප්‍රතික්ෂේප කරන්නේ. අර විදිහේ මා වරපතල දික්කියක් ගැන කියලා අන්තිමට කියනවා මේකත් මේ මනසේ හෙළවීමක්, මේ තැතිගත් සිතේ සැලීමක් පමණයි මේක කියන අදහසින් මේ දිට්ඨිය ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ කරනවා. ඊට පස්සේ ආපහු අරක ගැන කියලා ආපහු කියනවා මෙන්න මේ විදිහේ මහණෙනි මේක මේ මේ දෙවැනි ආකාරයට ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද? මේක මේ පස්සපච්චය. මේක මේ ස්පර්ශයෙන් හටගත් දෙයක්. මේක ස්පර්ශයෙන් හටගත් දෙයක් කියන අදහසින් දෙවැනියට මේක ප්‍රතික්ෂේප කරනවා. තුන්වෙනියට නේතං තානං විච්ඡති. තුන්වෙනි ආකාරයට කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ? මේක මේ මෙතනින් එහාට නේතං තානං විච්ඡති. මෙන්න මේක පදනම් කරගන්නේ නැතුව මේක පදනම් කරගන්නේ නැතුව මේ ස්පර්ශය පදනම් කරගන්නේ නැතුව මේ විදියට මනසේ වික්ෂිප්ත වීම පදනම් කරගන්නේ නැතිව එයින් තොර දෙයක් මට මේකේ දකින්න ලැබෙන්නේ නැහැ. නේතං තානං විච්ඡති. මේකෙන් තොර වූක් නෙමේ. මීට එහාට කියපු දෙයක් නෙමේ. මීට වැඩි ගැඹුරට කියපු දෙයක් නෙමේ. කී කිය මෙන්න මේ තුන් ආකාරයෙන් මේ විදිය වචන තුනක් යොදමින් තමයි මේ දේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ. මේ විදිහට දිට්ඨිය එකින් එක ගෙනහැර දක්වමින් මෙන්න මේ ආකාර තුනකට ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ කරනවා. මේකත් මහණෙනි මනසේ සැලීමක් කම්පනයක් පමණයි. මේකත් මහණෙනි ස්පර්ශ නිසා හටගත් දෙයක්. මේකට ස්පර්ශයට එහා ගියපු පදනමක් පෙන්වන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ. කී කිය ඔන්න ඒ වචන වලින් තමයි භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රතික්ෂේප කිරීම සිද්ධ කරන්නේ. නැවත නැවත ප්‍රකාශ කරන්නේ. නැවත නැවත පැහැදිලි කරන්නේ. බොහෝම සරලව ප්‍රතික්ෂේප කරනවා. අන්න මේ මනසේ පොඩි සැලීමක්. ආ මේක මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේකට මේ ස්පර්ශයෙන් එහා ගියපු හේතුවක් කාරණයක් පේන්නේ නැහැ. කී කිය අන්න ප්‍රතික්ෂේප කිරීම ආකාර තුන වචන තුන හරි ලස්සනට ඉදිරිපත් කරනවා මේ සූත්‍ර දේශනාවේදී. පරිත්තසිත විප්පන්දිත වග්ගය, එහෙම නැත්නම් පස්සපච්චය වග්ගය, එහෙම නැත්නම් නේතං තානං විච්ඡති වග්ගය කියලා ඔන්නෝ විදිහට මේ කොටස් තුන නැවත නැවත ප්‍රකාශ කිරීමක්, මතක් කිරීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. එකම කරුණ තුන් ආකාරයකට ප්‍රතික්ෂේප කරනවා. එතකොට දැන් ඔන්න අපි භාවනාවක් ප්‍රතිපදාවක් වඩන කොටත් මෙන්න මේ වචන ටික අපි අපිට මතුවෙන දිට්ඨි පිළිබඳ වුණත් යම් කිසි විදියක ප්‍රකාරයක් වෙන්න පුළුවන්. දැන් අපි හිතමු කෙනෙක්ට මේ භාවනාවේදී අනේ යම් යම් රූප අතීත මතක වගේ නිකන් ඉමේජස් වගේ ඔයගේ දේවල් මතුවෙලා එනවා. එතකොට මේ රූපෙන් අපි මොකක් හරි කතාවක් හදාගන්න කැමති. අපි හිතනවා ආ මේක මේ දැක්ක මූණ මගේ ඥාතියෙක් වෙන්නේ නැති. මේ ආත්මෙ නෙමෙයි ගිය ආත්මෙ ඥාතියෙක් වෙන්නේ නැති. මගේ හැඩරුවත් ටිකක් තියෙන පාටයි. මගේ මුහුණුවරත් ටිකක් තියෙන පාටයි. කී කිය ඔන්න ඔය විදියට නැවත නැවත අපි මොකක් හරි කතන්දරයක් ගොතනවානේ. මම යම් කිසි කතාවක් හදාගන්න උත්සාහ කරනවානේ. අන්න ඒ වගේ වෙලාවට තම තමුන්ට මතක් කරගන්න වටිනා මොකද්ද? මේකත් මේ තැතිගත් හිතේ සැලීමක් පමණයි. මේ මයින්ඩ් එකේ මූවමන්ට් එකක් පමණයි. මේකත් මේ ස්පර්ශ පච්චය. මේක මේ ස්පර්ශ හේතුවෙන් හටගත් දෙයක් පමණයි. මේකට මේ ස්පර්ශයෙන් එහාට ගියපු හේතුවක් කාරණාවක් මේ තුල පේන්නේ නැහැ. අන්න නැවත නැවත යම් කිසි විදියක මේ තැනැත්ත තමුන්ටම මතක් කරගන්නවා. මේ එන්නේ මොනවද? මේ පෙනෙන්නේ මොනවද? මේ අත්දකින්නේ මොනවද කියන කතාව පිළිබඳ අදහසක් මෙතන තියෙනවා. ඔබ සාමාන්‍යයෙන් අර භාවනාව කාලයක් කරගෙන යනකොට යාට තේරෙන අමුතු මත්ගතියක් එක තමයි මේ වගේ දේවල් එන්නේ. දැන් පාලණයෙන් ගිලිහෙනවා. පාලණයෙන් ගිලිහෙනවා. අර විදිහට මගේ පාලනේ මට ඕන විදිහට කරගෙන ඉඳියා කාලයක් තිස්සේ. නමුත් යම් කිසි අවස්ථාවක් එනවා, යම් කිසි කඩයිමක් පනිනවා, මේ භාවනාව කියන එක යාමුතු නිකම් මත්ගතියකුත් එක්ක තම තමුන්ගේ පාලනේ ගිලිහෙන අවස්ථාවක් එනවා. ඒ ගිලිහෙන අවස්ථාවේදී මොකද වෙන්නේ? අන්න නැවත නැවත මොකද්දෝ ක්‍රියාවලියකට යනවා. අපි අත්දකින්න විදිහ ක්‍රියාවලියක්. ඒ විදිහ ක්‍රියාවලිය අත්දකින්න කෙනෙක් තමයි මෙන්න මේ වගේ වැඩි වැඩියෙන් දේවල් එන්න පටන් ගන්න. ඒතර මේ දැනත් හරි හිතෙනවා එක්කෝ මේක මේ වෙන කෙනෙක් කරන දෙයක්. එහෙම නැත්නම් මේ මම කරන දෙයක්. මම හිතුව ආකාරයෙන් මේවා එනවා. මට මේ දා පරියන්කෙදි දකින්න පුළුවන් වුණේ එක පහුවදාට ඇත්තට සිදු වුණා. එහෙම නැත්නම් මේ විදිහේ මෙන්න මේ බාහිර කෙනෙක් තමයි මේ මට බලපෑම් කරන්න කිය, ওই විදිහේ අදහස් ඇති කරගන්න පුළුවන්. හරියට නිකන් අර සේලා භික්ෂුණිය ගැන කතාව අපි අහලා තියෙන. ඒ මේනින් වහන්සේ දවල් වෙලාවක ওই ඉන්නකොට ඔන්න මේ විදිහ අදහසක් පහළ වෙනවා. මේ විදිහ කතා බහක් උන්වහන්සේගේ හිතට නැගෙනවා. මොකද්ද මේක මේ එක්කෝ මේ වෙන කෙනෙක් කරපු දෙයක්. එහෙම නැත්නම් මේ මම කරපු දෙයක්. මේ බිම්බය කියන අදහසින් තමයි යෙදෙන්නේ. මේ දේ, මේ උපත්තිය නැත්නම් මේ ක්‍රියාවලිය, මේ බිත්තරේ මේ මම කරපු දෙයක්. එහෙම නැත්නම් වෙන කෙනෙක් කරපු දෙයක්. ওই විදිහට නැවත නැවත යම් යම් වැරදි දිට්ටි ගන්නවා. එතකොට මේ සේලා භික්ෂුණී අර දහමට අනුව තමුන්ගේ කමටහන සුද්ධ කරගන්නේ කොහොමද කියනවා. මේක මේ මම කරපු දෙයක්වත් නෙමෙයි. මේක මේ වෙන කෙනෙක් කරපු දෙයක්වත් නෙමෙයි. මේ දේ මේ හේතු ප්‍රත්‍ය නිසා හටගත්ත දෙයක්. මෙන්න මේ විදිහට හේතු ප්‍රත්‍යයෙන් මේ මතුවලාවේ හේතු ප්‍රත්‍ය නිරුද්ධ වන දවසට මේක නිරුද්ධ වෙනවා. කී කිය අනියම් කිසි ආකාරයක කමටහන් සුද්ධ කර ගැනීමක්, තමුන්ටම අවවාද දීමක් වගේ දෙයක් සිද්ධ කරනවා. අන්නේ වගේ මේ තැනත්ටත් පුළුවනි මෙන්න මේ භාවනාවක මේ විවිධ දේවල් මතුවලා එනකොට, මේව අමුතු දේවල් අත්දකින්නකොට අන නැවත නැවත කල්පනා කරනවා, තම තමුන්ගේම හිතට නගා ගන්නවා. අන්න මේකත් මේ පැතිගත් හිතේ සැලීමක්. මේකත් මේ ස්පර්ශයෙන් හටගත්ත දෙයක්. මේකටත් මේ ස්පර්ශයෙන් තොර වූ ඊට වැඩිය එහා ගියපු ස්ථාවරයක් පේන්නේ නැහැ කියන අදහසින් නැවත නැවත තමුන්ගේ භාවනාව, තමුන්ගේ ප්‍රතිපදාව කරගෙන යනවා. ඒ කටයුත්තේ යෙදිලා ඉන්නවා. ඒක තමයි ක්‍රමවේදය. එහෙම නැත්නම් අරවට අහු වුණොත් ආයි ගොඩ ගන්න බෑ. ගොඩ ගන්න බෑ. සමහර විට බුදු කෙනෙක්ටවත් ගොඩ ගන්න බෑ. මොකද හේතුව මේ වැරදි දිට්ටි. දැන් පහුගිය දවසේ මම මහත්තයෙක් ආවා. ඔන්න කතාව වටන් ගත්තෙම ඔන්න කියනවා, මා ස්වාමීන් වහන්සේ මම මේ අවුරුදු 20ක් තිස්සේ භාවනා කරන කෙනෙක්. එන්නේ හොදයි පටන් ගන්න. ඊට පස්සේ තව එකෙක් කොළුවේ කියා පැත්තේ ඉඳියා පොඩි එකෙක්. ඌ කියනවා, මම නම් භාවනාව දන්නේ නැහැ. මම ඒ දන්නේම නැහැ, මුකුත් කළාම නැහැ කියලා එකක් කියනවා. ඊට පස්සේ අර අවුරුදු 20ක් තිස්සේ භාවනා කරපු කෙනා අහනවා, ස්වාමීන් වහන්සේ මට ගන්න පුළුවන්ද පොඩ්ඩක් ඔබ වහන්සේ එක්ක පෞද්ගලිකව කතා කරන්න පුළුවන්ද? අම ඔකටද මේ එන්නේ දැන්? යාගේ අවුරුදු 20 භාවනාව ගැන මට කියලා දෙන්නේ, ලබාගත් ප්‍රතිඵල ටික පැහැදිලි කරන්න තමයි ඔය එන්නේ. ඉතින් මං ගියා, දැන් අවකට ඉඳ දුන්නොත් එහෙම අනිවාර්ය පැයක්කටවත් වැඩේ සෙට් වෙනවා. පැයක වෙලාවක්වත් කන වැඩක් තමයි ඕක. මොකද ඔය අද ඊයේ නෙමෙයි වගේ කට්ටි එන්නේ. එතකොට මං ගියා, මහත්තයා කමක් නැහැ අවුරුදු 20ක් කරාට හොඳයි, ඒක තමුන් දැන් සක්මන පරියන්කේ කළා ලියාගෙන එන්නකෝ. එතකොට ඒ ලියුවහම අර අවුරුදු 20 මේවා ඒ තුල සඳහන් වෙනවා. ඒක එක අද දවසේ සක්මනේ ඒ 20 ඒවා ටික ඔක්කොම තියෙනවා. ඒකෙ හින්දා ඒක ගැන ආයි විශේෂයෙන් කියන දෙයක් නැහැ. අද කළා ලියන්නකෝ. අද කළා ලියුවහම ඇති. ඈ අන්න ඒ විදිහට නැවත මතක් කරා. නමුත් එහෙම මතක් කරාට බෑනේ අප්පා, අවුරුදු 20ක් 30 මේ ගොඩ නගාගත්ත මේ දේවල් ටික එහෙම එකපාරට එහෙම බෑනේ. මෙච්චර අවබෝධයක් ලැබපු මට වෙනම අපොයින්ට්මන්ට් එකක් ඕනේ. ඉතින් ආයේ දෙවනි දවසෙත් ඇවිල්ලා මොනවදෝ කියනවා. තුන්වෙනි දවසෙත් ඇවිල්ලා මොනවදෝ කියනවා. ඉතින් දවස් තුනක් විතර යනකොට මං කිව්වා, අයියෝ මහත්යට භාවනාව කියලා දෙනවට වැඩිය ලේසි මේ කොළුවට කියලා දෙන එක. මොකද ඌ දන්නේ නැහැ නේ මුකුත්. ඌ දන්නේ නැහැ, ඌ ওই දික්ටි වලට පැටලිලා නැහැ. ඈ මහත්යට අමාරුයි භාවනා කියලා දෙන්න. මොකද අවුරුදු 20ක් පුරාවට පැටලිච්ච ලේහ ඒවා ලේනවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමෙයි. ඈ මගේ නම් එහෙම ලේහන්න කියලා උත්සාහයකුත් නැහැ. ඔබම ලේහා ගනින් කියලා. මං යනවා පැත්තකට. බෑනි කරන්න. බෑ කරන්නේ එහෙම එහෙම කට්ටියව ගොඩ ගන්න හරි අමාරුයි. අන්න මේ බුදු කෙනෙක් උනත් මගහැරලා යනවා සමහර වෙලාවට. බුදු කෙනෙක් උනත් මගහැරලා යනවා. මොකද බේරන්න බෑ. මේ විදිහේ දික්ටිකර වැඩිලා ඉන්නේ. මේ දික්ටියෙන් මිදෙන්න මෙයා සූදානම් නැහැ. මේ ස්පර්ශපත් ප්‍රත්‍යයෙන් මේ විදිහට මේ තැටිගත හිතේ සැලීමක්. මේ මේකෙන් එහාට ගියපු ස්ථාවරයක් මේ පදනමට නැහැ. මේ දික්ටියට නැහැ. නමුත් ඒකට බැසගෙන ඉන්නවනේ. බැසගෙන ඉන්නවා. ඒකම අදහනවා. ඒක ඔස්සේම ඉතිවිලි පවත්වනවා. ඉතින් ඒ විදිහේ වෙහෙසක් පීඩාවක් ගොඩක් වෙලාවට අරගන්නවා. ඉතින් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ නිකං කල්තියා නැවත නැවත මේ විදිහට පැහැදිලි කරලා ප්‍රකාශ කරලා දිගෑරලා පෙන්නවා, මොකක් සඳහාද? මෙන්න මේ බොරු වලවල් වැටෙන්න කලින්ම කියලා වගේ. මේ විදිහේ බොරු වලවල් ගණනාවක් තියෙනවා. මේ විදිහේ ස්වභාව ගණනාවක් තියෙනවා. කිකි නැවත නැවත එකින් එක බොහොම විස්තර සහිතව ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මෙහෙම කියලා කියනවා, මහණෙනි මම හරියට නිකන් අර මසුන් මරන්නෙක් වගේ. සාමාන්‍ය විසිදැල විසි කරන ආකාරය දැකලා තියෙනවා නම් පුදුම දක්ෂකමක් මේ මාළු අල්ලන්න කට්ටියක තියෙන. ඒ දැල අර අතේ මිටි කරලා තියෙන දැල විසි කරාම අර විහිදෙන පරාසය, ඒක බොහෝම අලංකාර විදියට විසිරිලා යන හැටි, ඉහිල් අර මහා ප්‍රදේශයක් වසාගෙන වතුරට වැටෙන හැටි බලන්න පුළුවන් නම් පේනවා පුදුම දක්ෂකමක් තියෙන. ඒතර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මසුන් මරන්නේ කී උපමාවක් දෙනවා. කියනවා, මහණෙනි මේ මසුන් මරන්නෙක් මේ විදියට ගඟකට වැවකට බැහැලා තමුන්ගේ දැලත් අරගෙන මේ දැල විසි කරනවා දෙයම්සේ. බොහෝ මාළුන්ගේ අවැඩ පිණිස, බොහෝ මාළුන් නසන අදහසින් මේ තැනැත්තා මේ දැල විසි කරනවාද, මමත් අන්නේ විදිහේ දැලක් විසි කරා මහණෙනි කියලා තමයි කියන්නේ. අන්න මමත් මේ විදිහේ විසි දැලක් විසි කරා. මේක මේ විසි කරපු දැලට අහු නොවන දිට්ටියක් නැහැ. අහු නොවන දිට්ටියක් නැහැ. එතකොට මේ ලෝකේ යම් තාක් අතීත වර්තමාන අනාගත විදිහට දිට්ටි තියනවාද? ඒ සියල්ල මම මේ විසි කරපු දැලට අහු වෙනවා. මෙතනින් පිට මිදෙඩි වෙනස් පදනම්කකින් දිට්ටි නැත කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. අන්න මේ විදිහේ විසි දැලක් මම විසි කරා. මේ විදිහේ දිට්ටි දැලක් මම විසි කරා. මේ දිට්ටි දැලට අහු නොවන කිසිම දිට්ටියක් නැහැ. එතකොට එහෙම කියලා අන්න මේ මාළු දැලක උපමාවක් දෙන්නේ. විසි දැලක උපමාවක් දෙන්නේ. ඒතර එහෙම කියවහම කටුකුරුන් දෙස්වාමීන් වහන්සේ ඔය දේශනාව තුල යම් කිසි අවස්ථාවක කියන මේ දැලේ ඇහැ මොකද්ද? අර දැල් ඇස කියලා කියන්නේ. දැල් ඇස කියන්නේ මොකද්ද? අර යන් දැලේ තියෙනවනේ හිඩස්. එතකොට මේ දැලේ ඇහැ මොකද්ද? අන්න දැලේ ඇහැ තමයි අර වචන තුන. අර වචන තුන. මේ දැලේ ඇහැ තමයි අර තුන් ආකාරයකින් ප්‍රතික්ෂේප කරේ මේ දික්තිය අරගෙන. අන්න පරිත සිත විප්පන්දිත මේව පස්සපච්චය නේතං තානං විච්ඡති. ඔන්න ඕක තමයි දැල් ඇස. මෙන්න මේ ස්පර්ශේ ප්‍රත්‍යයෙන් කියන දැල් ඇසට මේ දික්තිය අහු වෙනවා. එහෙම නැත්නම් මේ තැතිගත් හිතේ සැලීමක් කියන දැල් ඇසට මේ දික්තිය අහු වෙනවා. නේතං තානං විච්ඡති, මේට එහාට කියපු පදනමක් ස්ථාවරයක් මේකට නැහැ කියන දැල් ඇසට මේ දික්තිය අහු වෙනවා. නැ ඒ දැල් ඇසෙන් යුත් දැලක් බුදුරජාණන් වහන්සේ විසි කරනවා. මේ විදිහේ තියෙන තාක් දික්ටි අහු වෙන තියනතා දිට්ටි වලට එළපු දැලක්. අන්න ඒ විදිහ දැලක් විසි කරලා ප්‍රකාශ කරලා දැන් මීට හර දෙයක් කියන්න එපැයි. දැන් මේ ඔක්කොම ප්‍රතික්ෂේප කරපු බව නම් හැබෑව. නමුත් දැන් මෙතනින් හර දෙයක් කියන්න එපැයි. අන්න බුදුරජාණන් වහන්සේ මෙතනින් එහාට කරන ප්‍රකාශය තමයි, මහණෙනි තථාගත තෙමේ මෙයන් දනි. මේ දිට්ටියත් තථාගත තෙමේ දන්නවා. නමුත් මේන් පිටත මීට ගැඹුරු දෙයකුත් තථාගත තෙමේ දන්නවා. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ? මම මේ ස්පර්ශයෙන් එහාට ගියා. මේ මනසේ ස්පර්ශයෙන් එහාට මම ගියා. එහෙම නැත්නම් මේ විදිහට මේ මනසේ සැලීමක් ඇති ගැනීමක් කියන තත්වෙන් එහාට මම ගියා. එහෙම නැත්නම් මේ නේතං තානං විච්ඡති කියන එක මට අදාළ නැහැ. මොකද හේතුව මේන් එහා ගියපු පදනමක් මට තියෙනවා කියන අදහසින් තමයි බුදුරජාණන් වහන්සේ නැවත නැවත මේ දේවල් ඉදිරිපත් කරන්නේ. මෙහෙම දෙයක් තියෙන බව නම් හැබෑව. නමුත් මම ඊට එහා ගියපු දෙයක් දන්නවා. මම ඊට එහා ගියපු දෙයක් අත්දැකලා තියෙනවා. මෙන්න මේ ස්පර්ශයෙන් ඉදිරියට ස්පර්ශ විනිවිද දැක්ලා තියෙනවා මහණෙනි මම. ඒක නිසා තමයි මම මේ කියන්නේ මේ එක එක දිට්ඨියක් ප්‍රතික්ෂේප කරන්නේ. මොකද හේතුව මේ හැම දෙයක්ම ස්පර්ශපත්තේ. මේ හැම දෙයක්ම මේ තැතිගත් හිතේ සැලීමක්. මේ හැම දෙයක්ම මේ පදනම මේ ස්පර්ශ පදනම ඇරෙන්නේ වෙන පදනමක් මට පේන්නේ නැහැ. කියන අදහසින් භාග්‍යවතුන් වහන්සේ නැවත නැවත ප්‍රකාශ කළා. අන්න තමුන්ගේ අවබෝධය පිළිබඳ යම් කිසි සිංහාවලෝකනයක් කියලා කියන්න පුළුවන්. ඒ විදිහේ ප්‍රකාශිකුත් සිද්ධ කරනවා. මම ස්පර්ශය විනිවිද ගිහිල්ලා තියෙනවා. මම එතනින් එහාට දෙයක් අත්දැකලා තියෙනවා. ඒකයි මම මේ කියන්නේ. මේ දිට්ඨියුත් එහාට දෙයක් මම අත්දැකලා තියෙනවා. ඒකයි මම කියන්නේ. මෙයන් දනී මේයින් මැත්තේහි යම් දෙයක් තියෙනවද? ඒකත් දන්නවා. මිට අමතරව යම් දෙයක් තියෙනවද? ඒකත් දන්නවා. ඔන්න ඔය විදිහට නැවත 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 මේ එකම වචන පුනරුච්චාරණය වෙනවා. දැන් මමත් මේ කියනකොට ඒකම වචනේ ආපෝ 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 කියවෙනවා. මොකද මේ සූත්‍ර දේශනාවේ මේ 62 ටම මේ ටික කියවෙනවා. එතකොට කොතේකුත් කියනවාද කියලා හිතලා බලන්නකෝ. නැවත නැවත කොතේකුත් ඉදිරිපත් වෙනවාද කියලා හිතලා බලන්නකෝ. ඉතින් ඔන්නඔහොම බොහොම ගැඹුරු බොහොම වටිනා සූත්‍ර දේශනාවක් භාග්‍යවතුන් වහන්සේ සිද්ධ කරනවා. ඉතින් මෙන්න මේ සිද්ධ කරපු වෙලාවේ එතන ළඟපාත ඉඳපු ආනන්ද හාමුදුරුවෝ මේ සූත්‍ර දේශනාව අහගෙන ඉඳපු ආනන්ද හාමුදුරුවෝ අහපු ප්‍රශ්නයක් වගේ එකක් තමයි ඒ ප්‍රශ්නෙට ලැබුණු උත්තරේ තමයි අද අපි ඉදිරියෙන් තියාගත්ත පාඩේ. මොකද්ද කියනවා? ආචර්යං බන්තේ අබ්බූතං බන්තේ කෝ නාමෝ අයං බන්තේ ධම්මපරියෝති. මා ස්වාමීන් වහන්ස ස්වාමීනි හරිම ආශ්චර්යයක්, ස්වාමීනි හරිම අද්භූතයි. මොන නමද ස්වාමීනි අපි මේ දහම් කොටසක තියන්නේ? හෝ නාමෝ අයං භන්තේ ධම්ම පරියෝ පරියායෝති. ස්වාමීනි මේ දහම් කොටසට මොන නමද, මොන විදිහේ නමද තියන්නේ කියලා ආනන්ද හාමුදුරුවෝ මේ කොටසට කියන නාම පිළිබඳ අහනවා. නාම පිළිබඳ යවුවාම බුදුරජාණන් වහන්සේ කියනවා තස්මාත්‍ය ත්වං ආනන්ද ඉමං ධම්මපරියායම්. අනේ ආනන්ද, මේ ධම්මපරියායට අත්තජාලන්තිපි තන්ධාරෙහි. ආනන්ද, ඔබ කැමති නම් මේ ධම්මපරියාව අර්ථ දැලක් අත්තජාල මේ අර්ථ දැලක් විදියට දරා ගන්න. ධම්මජාලම්පි තන්ධාරේහි. ආනන්ද, ඔබ කැමති නම් මේක ධර්ම දැලක් විදිහට දරා ගන්න. බ්‍රහ්මජාලන්තිපි තන්ධාරේති. ආනන්ද, ඔබ කැමති නම් මේක බඹ දැලක් විදිහට දරා ගන්න. දිටිදජාලන්තිපි තන්ධාරේහි. ආනන්ද, ඔබ කැමති නම් මේක දිටි දැලක් විදිහට දරා ගන්න. සංගාම විජයෝ තීපි තන්ධාරේහි. ආනන්ද, ඔබ කැමති නම් මේක සංඝාම විජයක්, මේ විදිහට සංග්‍රහමයක්, මේ ජයග්‍රහණය කරපු දෙයක් විදිහට දරාගන්න කියලා අන්න අහපු ප්‍රශ්නෙට භාග්‍යවතුන් වහන්සේ නම් පහක් දෙනවා. නම් පහක් දෙනවා. අත්ත දැලක්, අර්ථ දැලක්, ධර්ම දැලක්, බ්‍රහ්ම දැලක්, දිට්ටි දැලක්, එහෙම නැත්නම් සංඝාම විජය කියලා දාගත්තත් නරක නැහැ. මොකද අන්න දිනේම ඔක්කොම අන්න කපල කොටලා අහවර කරා. රෝඩලු වගේ තමයි. ආයෙකෙක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න ඔක්කොම අහවර කරලා තියෙන්නේ. ආයෙකින්ද සංගාම විජය කියලා දැම්මත් කමක් නැහැ කියලා ඔන්න ඔය විදිහට නම් පහක් දෙනවා එකක් අහපු එකට. එතකොට ආනන්ද හාමුදුරුවන්ගේ වැඩි වැඩි හිත ගියේ මොකටද මේ කච්චියට හිතෙන්නේ? ආනන්ද හාමුදුරුවන්ගේ හිත ගිහිල්ලා තියෙනකොට ගන්න බ්‍රහ්ම ජාලම්පි ජාලන්තිපි සම්දාරේ. අනම් බබ දැලක් විදියට දාමු ස්වාමීනි කියලා මෙතන නම් කියන්නේ කොහොම හරි දාලා දෙන්නේ බඹ දැලක් කියලා. බ්‍රහ්මජාල සූත්‍රය. අන්න බඹ දැලක් කියන නමට ආනන්ද හාමුදුරුවෝ වැඩිය කැමතිලා තියෙන පාටයි. ආනන්ද හාමුදුරුවෝ නැත්තම් අඩෝ ගානේ මේ පසුව ඉඳපු ආචාර්යයන් වහන්සේලා හරි කැමතිලා තියෙන පාටයි. දැන් මදුබින්දික සූත්‍රය එවනම් කෙලින්ම එවලිම නම දානවා. මෙතන පහන් දුන්නේ ඉඳදකොට නම දැනෙන්නේ නැහැ. නමුත් බ්‍රහ්මජාල සූත්‍රය කියලානේ සඳහන් වෙන්නේ. එතකොට අර බඹ දැලක් කියන අදහසින් අන්න ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහේ බොහොම ගැඹුරු කරුණු එකින් එක ගැන හර දක්වමින් බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ සිද්ධ කරන්නේ? අපේ කමඨහන් සුද්ධ කිරීමක්. කමඨහන් සුද්ධ කිරීමක් මේ කරන්නේ. අර එදිනෙදා කමඨහන් සාකච්ඡාවක උනත් වාඩි වෙලා ඉන්න කෙනෙක්ට තේරෙනවා මේ මනසේ සැලීමක් කොහොමද අපි දෙයක් බවට පරිවර්තනය කරගන්නේ. මේ විදිහට මේ ස්පර්ශයේ හේතුවෙන් නැති වෙන දෙයක් කොහොමද අපි දෙයක් බවට පරිවර්තනය කරගන්නේ. මේ ස්පර්ශයෙන් තොර පදනමක් නැති දෙයක් කොහොමද අපි දෙයක් බවට පරිවර්තනය කරගන්නේ. නැවත නැවත මේ එන සියල්ල ස්පර්ශපත්ති. මේ ඇති වෙන අදහස් උදහ ස්පර්ශපත්ති. මේ මනසේ ක්‍රියාකාරීත්වය තමයි මේ යන්නේ. මේ මනසේ සැලීමක් තමයි මේ යන්නේ. දැන් පහුගිය දවස් කිහිපයකම කීප දෙනෙක්ම කතා කරපු දෙයක්, අහපු දෙයක්, සාකච්ඡා කරපු දෙයක් තමයි මේ හිතිවිලි. දැන් මේ හිතිවිලි හිතනවා, කල්පනා කරනවා, මේ වගේ දේවල් මගේ ජීවිතේට ප්‍රයෝජනයිනේ. මම අතීතය ගැන සලකනවා, අතීත ගැන හිතනවා, කල්පනා කරනවා, මට මෙහෙම දෙයක් වුණා, මෙහෙම මෙහෙමයි මේක සිද්ධ වුණේ, එතකොට මං අනාගතේ මෙහෙම දෙයක් වළක්ව ගන්න ඕනි. එතකොට මේ අතීතයේ අත්දැකීම මම අරගන්නේ නැත්තම් ඒක මගේ මෝඩකමක්. මේ අනාගතයේ සිදුවෙන දේවල් වලට මේ අතීත අත්දැකීම් මුසු කරගන්න නැත්තම් ඒක මගේ මෝඩකමක්. එතකොට මෙහෙම මේ කියලා දැන් ඔබ වහන්සේලාම කියවාම වර්තමානයේ සමාදන් වෙන්නේ කියලා. අර අතීත මතක වලට ඒ අත්දැකීම් වලට මොකද වෙන්නේ? අතීතෙන් අපි ඉගෙන ගත්ත දේවල් වලට එතන මේ හිතවිලි පවත් ගන්න හොඳ නැද්ද? කොහොමද මේ වගේ දේවල් එක්ක මේ හිතලා කල්පනා කරලා ගනුදෙනු කරන්නේ අපි වැඩ කරන්නේ කියලා ඔන්නෝ විදිහට නැවත නැවත ප්‍රශ්න කරනවා, විමසනවා. එතකොට අපි කියන්නේ නෑ මේ අතීත අත්දැකීම් සියල්ල අමතක කරන්න කියලා. අතීත අත්දැකීම් වටිනවා. අතීතෙන් අපි ඉගෙනගත්ත දේවල් බොහොමයක් තියෙනවා. ඒ වගේම අනාගතයේදී මේ ඉගෙනගත්ත දේවල් මුසු නොකර ඉන්නත් එපා. මොකද අනාගතයේදී යම් යම් දෙයක් හදනවා නම්, නිවැරදි කරනවා නම්, අනාගතයට සාර්ථකව මුහුණ දෙනවා නම් මේ තමුන්ගේ අත්දැකීම් මුසු කරන්න ඕනේ. නමුත් මේ හිතේ තියෙන මේ ක්‍රියාවලිය ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න. ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න. ඒකට රජ වෙන්න දෙන්න එපා. ඒකට අධිපතිත්වය ගන්න දෙන්න එපා. මොකද මේ ටූල් කතාව? දැන් අපි හිතමු බාහිර ලෝකේ මාකරි ආයුධයක් අපි පාවිච්චි කරනවා. අපි හිතමු මොකද්ද ඔය මේ ඔය මල් කපන කතුරේම තියෙන ඔය ගස් කොළන් කපන පොඩි පොඩි ඒ වගේ කතුරක් කියමුකෝ. මේ විදිහට මේ කප්පාදු වෙලා නැතිකොට අපි මේ කතුර අරගෙන මේ ටූල් එක අරගෙන කපලා 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 දාලා මේක කප්පාදු කරනවා. ඒකට පැයක් හමාරක් වැඩ කරනවා වෙන්න පුළුවන්. කප්පාදුවෙන් පස්සේ මොකද කරන්නේ? අපි මේ ටූල් එක කරේ තියාගෙන ඉන්නේ නැහැනේ. ඒ වෙනුවට ආහාර කප්පාදුව ඉවරයි, ආයුධය පිරිසිදු කරලා පැත්තකින් තිබ්බා. ආපහු මාස ගානකට මේක ඕන වෙන්නේ නැහැ. මාස ගානකට ඕන වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහේ ටූල් එකක් විදිහට අපේ මේ හිතවිලි අපිට පාවිච්චි කරන්න පුළුවන්. ටූල් එකක් විදිහට අපිට අර අතීත මතක පාවිච්චි කරන්න පුළුවන්. ටූල් එකක් විදිහට මේ අනාගත සැලසුම් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ ටූල් එක එතනින් නතර වෙන්නේ නැහැනේ. එයා අධිපතිත්වය ගන්නවානේ. දැන් අපි හිතමු හෙට දවසේ ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. දැන් බොහොම අමාරුවෙන් ඔන්න පැය ගණනක් මහන්සිලා ප්‍රසන්ටේෂන් එක හැදුවා. ඔක්කොම හදලා සම්පූර්ණ කරා. හදනකොට අර හිතවිලි කල්පනා, අතීත අදහස් මතක, අනාගත සැලසුම් ඕවාගේ දේවල් වැදගත්. වැදගත්. වැදගත් ඇයි? ඒ ප්‍රයෝජනේ අරගෙන ටූල් එකේ විදියට අන්න හදලා ඉවර කරානේ. ඉවර කළා එහෙනම් අද ඉක්මනට නිදි ගන්නවා. ඒට කලින් ඇහැරෙන්නත් ඕනේ කියලා නින්දට ගියානේ. ඉන්දර ගියාට නිදිය ගන්න පුළුවන්ද? අන්න මොකද වෙන්නේ? ප්‍රසන්ටේෂන් එකේ වටිනකම අනුව අන්න ප්‍රසන්ටේෂන් එක ගැන නැවත නැවත ඔන්න කල්පනා එනවා. අර ඇඳේ දිගා වෙලා අර ප්‍රසන්ටේෂන් එකේ ස්ලයිඩ්ස් එඩිට් කරනවා. ආයක නෙමෙයි, ඒක නෙමෙයි, මෙහෙම නෙමෙයි, මෙහෙම දැම්මනම් හරි. ඒ විදිහට නෙමෙයි, වෙනස් විදිහක දැම්මනම් හරි කිය කී රෑ තිස්සේ මේ දැනත්තගේ අන්න හිත තුල අර ක්‍රියාවලිය වැඩක. ටූල් එකේ ප්‍රයෝජනේ අරගෙන පැත්තකින් තියන්න බෑ. ඒ වෙනුවට මේ ටූල් එක කරගහගෙන ඊට පස්සේ මාස ගණන් කල් ගෙවනවා. ඔන්න ඔබ තමයි තියෙන අවුල. එහෙම නැත්නම් ඔයම් ප්‍රයෝජනයක් නැහැ කියන්නේ නැහැ. නියම ප්‍රයෝජනේ ගන්න ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න. එයාට අධිපතිත්වයක් දෙන්න එපා. අන්න මේ හිතවිලි කල්පනා මේ දේවල් රජ වෙලානේ තියෙන්නේ. මේ දේවල් රජ වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ පෙන්නනවා මේක තමයි සත්‍ය. මෙතනින් එහාට කියමු සත්‍යයක් නැහැ. මම තමයි අධිපති. මෙතනින් එහාට හැකියාවක් නැහැ. කී කී මේ හිත වාහයලා ගන්නවා. වහයලාගෙන නැවත නැවත වෙහෙස පීඩාවක් මෙතනතර ඇති කරනවා. නිදි නැති කල් කොච්චර ගෙවනවද? පැය කීයක් ඇහැරිලා ඉඳලා තියෙනවද වගේ ඒවා නිසා නිදි ගන්න බැරුව. ඔන්න විදිහට මෙතනතර වාද දෙනවා වෙහෙස පීඩාවට හේතු වෙනවා. අන්න මොකද උනේ? මේ මනසේ සැලීම තමයි මේ තියෙන්නේ. මේ ටූල් එකක් විදිහට පාවිච්චි කරලා පැත්තකින් තියන්න පුළුවන් නම් අපි යාට නියම තැන දීලා තියෙනවා. උඹේ දැන මේකයි. උඹ ඊට වැඩිය එන්න එපා. පුප්පගෙන එන්න එපා. උඹට දෙන්නේ නැහැ. එහෙම chance එකක් හම්බ වෙන්නේ නැහැ. කියන ශක්තිය දීලා තියනවා නම්, මතක් කිරීම දීලා තියනවා නම් අපිට extra අමාරු නැහැ. එයාගේ තැනේ එයා තියන්න. නමුත් අපි එහෙම රජ වෙන්න දීලා තියනවා නම් අන්න මොකද වෙන්නේ? එයාගේ limits දන්නේ නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ අදහස මොකද්ද? මේ මනසේ නියම පොටෙන්ෂල් එක හොයාගන්න. තින්කින් කියන එක නෙවෙයි මේ මනසේ පොටෙන්ෂල් එක. ඒ තින්කින් කියන එක මේ මනසේ පොටෙන්ෂල් එක කියලා හිතුවොත්, නියම පොටෙන්ෂල් එක කියලා හිතුවොත්, ඒ අපිට වැරදිලා. වැරදිලා. ඒක සාමාන්‍යයෙන් මරණීය වරදක්. මරණීය වරදක් නැත්නම් ජීවිතේ නසන සුළු වරදක්. ඒක අර කාටද වෙන්නේ? රෙනේ ඩෙකාට්. ඩෙකාට් හිතුවලු මේ 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 අපි දරාගෙන තියෙන ඒවා වැරදි දේවල් තියෙනවා, වැරදි දික්ටි තියෙනවා. අතින් මෙයා මොකද කරේ? මේ මේ ඇපල් භාජනයක නිකන් ඇපල් බාස්කට් එකක කුණු කුණු ඇපල් වගේ දේවල් ටිකක් තියෙනවා. මම මේ කුණු ඇපල් ටික විසි කරලා හොඳ ඇපල් ටික විතරක් දරා ගන්න ඕනේ කියලා මිනිහා මොකද කරේ? මේ ඇපල් භාජනයෙම බිම හැලුවා. බිම හැලලා ඉවර වෙලා අන්න මේ මේ ඔක්කොම මේ දික්ටි මේවා එකක්වත් සත්‍ය නැහැ කියලා පදනමට ඇවිල්ලා මුලින්ම හොඳට පරීක්ෂා කළා. මේ පළවෙනි ඇපල කුණු වුණේ නැහැ කියන පළවෙනි ඇපල මෙතනත්ත ඇතුළට දාගත්තා. මොකද්ද මේ පළවෙනි ඇපල? මෙයා හිතුවා I think therefore I am. මම හිතනවා ඒක නිසා මම වෙමි. මේක නම් කුණු වෙලා නැහැ. මේක නම් නිවැරදි කියන අදහස මෙතනත්ත දරාගත්තා. දරාගත්තා. එතකොට අන්න මොකද උනේ? මේ පැවැත්මේ මූලික පදනම වගේ. මොකද්ද මේ පදනම? Identifying with your thoughts. අන්න මේ හිතවිලි මගේ කියලා දරාගත්තා. දරාගත්ත ගමන් මොකද උනේ? අන්න පළවෙනි ඇපල ඇතුළට දාගත්තේ ඒක මරණීය වරදක්. මරණීය වරදක් අර විදියට නැවත නැවත ජීවිතේ නසනතුළු වරදක්. මේ විදියට නැවත නැවත ඝාතනය වෙන්න සිදු වෙන වරදක්. ඉතින් ඒ ඇපල දැම්මට පස්සේ ඉතුරු ටික ඔක්කොම එකින් එක ඉතුරු ඒවත් හරි කියලා ඉතුරු ඒවත් කුණු වෙලා නැහැ කියලා බලනකොට අර පරණ පුරුදු භාජනයේම පිරිලා වැඩේ අහවරුණාලු. අවරුණාලු. ඒතකොට සාමාන්‍ය භාවනාවක් නොකරපු කෙනෙක්, ප්‍රතිපදාවක් නොවඩපු කෙනෙක්, එයා හිතනවා මේ මේ මේක තමයි වැඩි. මේවා තමයි මේ මනසේ පොටෙන්ෂල්. මේක තමයි මනසේ නියම් පොටෙන්ෂල් එක. මේ විදිහට මේ භාවනා කරන්න වෙලා කොහොමද? භාවනා කරන්න වෙලා ගත්තාම මගේ මේ තියෙන to-do list එකේ වැඩ කටයුතු කරගන්න තියෙන වෙලාව වෙන්නේ අඩු වෙන්නේ කියලා කියනවා. දැන් මට මෙච්චර වැඩ list එකක් තියෙනවා. ඒක නවත්තලා භාවනා කරාම මොකද වෙන්නේ? අන්න ඒ වැඩ list එකෙන් මේ වෙලාව අඩු වෙන්නේ. ඒයි භාවනා කරන්නේ කියලා කියනවා. නමුත් මෙන්න මේ මනසේ නියම potential එක අඳුන ගන්නවා නම් එයා දැනගන්න ඕනේ මේ හිතවිලි කියන ඒවා නෙමෙයි, මේ හිතන ශක්තිය නෙමෙයි. ඊට එහා ගැඹුරු potential එකක් තියෙනවා. ඒ potential එකට අවශ්‍ය වෙන්නේ මූලික දේ අවදි මනසක් පවත්වා ගන්න. ඒ අවදි මනස අපේ මේ මනසේ නියම potential එක අපිට පෙන්වන සුළුයි. අපිට ඒක කියලා දෙන සුළුයි. අපිට ඒක විදහා දක්වන සුළුයි. එහෙම නැත්නම් අපි වෙන්නේ මොකද්ද? අර සැලෙන සැලෙන පාරට සැලීමට අහු වෙනවා. අර ස්පර්ශයට අහු වෙන පාරට ඒකට අහු වෙනවා. මේ ස්පර්ශයෙන් පිට ස්ථාවරයක් පදනමක් මට නෑ කියන අදහසක් මෙතනත දරා ගන්නවා. ඉතින් නැවත නැවත වෙහෙස පීඩාවක් ගැලපෙන එක අහන දෙයක්වත් නෑනේ. නැවත නැවත ආතතිය හැදෙන එක අහන දෙයක්වත් නෑනේ. නැවත නැවත ડિප්‍රෙෂන් හැදෙන එක අහන දෙයක්වත් නෑනේ. මොකද මේ නියම පොටෙන්ෂල් එක පාවිච්චි කරේ නෑ. නියම පොටෙන්ෂල් එක අඳුරගත්තේ නෑ. මේ වෙනුවට අන්න කොහෙදෝ තියෙන මොනවදෝ ටිකක් අල්ලගෙන ඒක ඔස්සේ අවධානය ඒකට රජකම දීලා කල්ගත කරා. ඒ ඒක විභවය කියලා හිතාගත්තා. නමුත් මේ සියල්ල මේ ස්පර්ශ ප්‍රත්‍ය මේ සියල්ල මේ විදියට තැතිගත් මනසේ සැලීමක් පමණයි. මේ සියල්ල මේ ස්පර්ශ පද නෙමෙයි එහාට ගිහපු දේවල් නෙමෙයි කියන අදහසින් නැවත නැවත මේ තරක්ක භාවනාවක් වඩනවා. නැවත නැවත මේ විදිහ අවදි භාවයක් පුරුදු කරනවා. මේ විදිහ අවදිව කටයුතු කරන්න උත්සාහ ගන්නවා. අන්න එතකොට තේරෙනවා මේ හරියට නිකන් මේ මේ පිට පොත්ත වගේ තමයි මේ ටික තියෙන්නේ. පිට පොත්ත වගේ තමයි. අර අර කියන්නේ මොකද්ද? මේ මානස කොහොමත් ප්‍රභාෂරයි. ආගන්තුක උපක්ලේශ ටික විදිහට තමයි මේ මේ පිට පොත්ත තියෙන්නේ. නෑ මලකට තට්ටුව. එතන මේ මලකට තට්ටුව තමයි අපි මෙච්චර දවසක් අඳුනගනින්දී මේ මලකට තට්ටුව තමයි නියම විභවය කියලා හඳුනගත්තේ. නමුත් අන්න මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? මම මෙතනින් එහාට දෙයක් දැනගත්තා. මෙතනින් එහාට දෙයක් හඳුනගත්තා. මම මේ ස්පර්ශ විනිවිද ගියා. මම මේ මනසේ සැලීම විනිවිද ගියා කියන අදහසින් ප්‍රකාශ කරනවා. මගේ මේ කියන කතාවට මීට වැඩි එහා ගිය පදනමක් තියෙනවා. කියන අදහසින් ප්‍රකාශ කරනවා. අන්නේ ප්‍රභාස්වර බව අඳුනගන්න පුළුවන් නම් මේ ජීවිතේ එච්චරම අමාරු වෙන එකක් නැහැ. මේ ජීවිතේ එච්චරම වෙහෙසකාරී වෙන එකක් නැහැ. මේ මරණින් මත්තේ දිව්‍ය ලෝකෙකට යන්න වෙන එකක් නැහැ. දැන් මොකද කියන්නේ සුගති උප්පත්ති ලබන්න ඕනේ මරණයෙන් මත්තේ කියලා මේ කට්ටිය මේ සැලසුම් ගහන්නේ. ඔය දන් දීලා එහෙම ප්‍රාර්ථනා කරන ඒවා බුත්තානුමෝදනාවල තියෙන ඒවා ඇහුවොත් අයියෝ පණ යනවා. ඈ මේ මරණයෙන් මත්තේ සුගති උප්පත්ති ලබන තමයි මේ කල්පනාව. නමුත් දන්නේ නැහැ මේ මේ දැන්ට ඉන්න ලෝකෙත් සුගතිය විදිහට තමයි හඳුන්වන්නේ. මේක අයියෝ සතර අපායෙන් එකක් ගන්නට කට්ටිය පත් කරගෙන තියෙනවා. සමහර කෙනෙක් නිකන් නිරයේ ගිහිල්ලා ඉන්න එක ලාභයි. සමහර කෙනෙක් තිරිසන් ලෝකෙක ඉන්න එක ලාභයි. අර ඒකනේ කියන්නේ බල්ලෙක් වුණා නම් කොල්ලෙක් නොවී අගුපිලක කියලා. අනේ ඒ වගේ බල්ලෙක්ක්ත් වුණා නම් අර සැප්පට හැදෙන බල්ලෙක්. දැන් ඉන්නේ ගෙවල් වල බල්ලෝ ඔය පිට රටවල් වල එහෙම ළමයාට වැඩිය සැප බල්ලට. අන්නේ වගේ බල්ලෙක් උඩා නම් කොල්ලෙක් නොවී කියනවා. මොකද හේතුව මේ මනුස්ස ජීවිතයේ අපායක් කරගෙන. නමුත් ඇත්තටම මේ දැනටම ඉන්නේ සුගතියේ. අන දැනටම සුගතියේ ඉන්න බව අඳුනගන්න ක්‍රමවේදෙ තමයි මේ මනසේ ප්‍රභාෂර බව නියමට හඳුනගන්න. මේ මලකට තට්ටු විනිවිද යන. මේ මලකට තට්ටු තමයි අර මනසේ තියෙන සැලීම. මේ මලකට තට්ටු තමයි මේ ස්පර්ශය. මේ මලකට තට්ටු තමයි එතනින් එහාට පදනමක් අපිට නැති කරන්නේ. අන්නේ අදහසින් තම තමන්ගේ භාවනාව කැඩීම සඳහා කමඨහන් සුද්ධ වීමක් සඳහා අද දවසේ ධර්ම දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. වෙලාව ගියා මටත් තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ පැයක් ආගෙන හිටියයි කියලා. අද දිනේත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. මේ ධර්ම දේශනාවට මූලික හේතුවක් ලෙස සඳහන් කරන්න පුළුවන් මේ භාවනා කරන අයට ඇතිවන ගැටලු සම්බන්ධව තමයි දේශනාව ඉදිරිපත් කරේ. මොකද භාවනා නොකරන අයට මේ වගේ දේවල් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ ස්වාමීන් සඳහන් කරා බෙහෙතෙන් හැදෙන ලෙඩ කියලා. මොකද භාවනා කරන අයට වැටෙන්න පුළුවන් බොරු වලවල් 62ක් එහෙම නැත්නම් දිත්‍ති 62ක් තියෙනවා කියලා සඳහන් කරා. බුදුන් වහන්සේ මෙම දිට්ටි 62 කොටස් දෙකකට බෙදලා අතීත අනාගත වශයෙන් අතීත වශයෙන් 18කුත් අනාගත වශයෙන් 44කුත් විදිහට බෙදා වෙන් කරලා මේ එකින් එක ඉතාමත් ගැඹුරින් මනාව විස්තර කරනවා. එම අදාළ සූත්‍රය දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ වශයෙන් සඳහන් කරනවා. ඉතින් මෙහිදී මෙම දිට්ටි වලට වැටෙන්නේ නැතුව ඒවායින් බේරිලා අපේ ප්‍රතිපදාව ඉදිරියට කරගෙන යන්නේ කොහොමද කියලා ස්වාමීන් වහන්සේ සරලව අපිට විස්තර කරා. එහිදී බුදුන් වහන්සේ මෙම සියලු දේ විස්තර කරලා ඉතා සරල ආකාරයෙන් ප්‍රකාශ තුනක් එහෙම නැත්නම් වචන සුළු වචන තුනක් ලෙස මෙම සියලුම දිස්ටි වලින් මිදෙන විදිය සඳහන් කරනවා. කොහොමද මේ සියලු දේවල් මේ තැතිගත් හිතේ ස්වභාවයක් විදිහට දකින්න, එය ස්පර්ශයෙන් හටගත් දෙයක් විදිහට දකින්න, ඊට අමතරව තුන්වැනි කාරණාව ලෙස ඒතර වූ ස්පර්ශිතර වූ දෙයක් නැහැ කියලා මේ දිට්ටි දකින්න කියලා සඳහන් කරා. ඉතින් සූත්‍ර දේශනාව අහගෙන හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේ මේකට නමක් දාන්න ඇහුවම බුදුන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ අර්ථ දැලක්, ධර්ම දැලක්, බඹ දැලක්, දීර්ඝ දැලක්, සංග්‍රාම දැලක් සහ බ්‍රහ්මජාල දැලක් ලෙස දකින්න පුළුවන් කියලා ඉදිරිපත් කරන්න පුළුවන් කියලා කිව්වට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට බ්‍රහ්මජාල සූත්‍රය කියලා නම දැම්මා කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ධර්ම දේශනාව රෙකෝඩ් කරලා අපි නැවතත් ඉදිරිපත් කරනවා YouTube channel එක හරහා. ඊට අමතරව මික්සෙල්ලාර කෙනුත් නැවත ධර්ම දේශනාවට සමන් දෙන්න පුළුවන්. ඉතින් ස්වාමීන් වහන්සේ සඳහන් කරා ස්වාමීන් වහන්සේට තේරුලක් තින්නෙත් මේකෙන් ටිකයි කියලා. ඉතින් මමත් බොහොම සංක්ෂිප්ත සාරාංශගත කිරීමක් කරා මටත් තේරිච්ච හැටියට. ඉතින් මගෙන් වරදක් වුණා නම් ත්‍රිවිධරත්නෙම සමාවෙල්ලනවා. මේ ළඟට අපට තිබෙන්නේ අපි මේ ප්‍රතිපදාවට බැසගන්න අලුතෙන් එන අයකුට කොහොමද මේක පටන් ගන්න කියලා පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් සකස් කරලා තිබෙනවා. මම මේක ස්ක්‍රීන් එක ෂෙයා කරගන්නම්. දැන් මෙහෙම ප්‍රතිපදාවකට බැසගන්නේ අදහසක් ඇති කරගත්තු කෙනෙක් මූලිකවම තමන් කොහොමද මේක පටන් ගන්න කියලා අපි සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම කියන ආකාරවලින් වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. එම වීඩියෝ පටි දෙක නරඹලා මුලින් තමන්ට අදහසක් ඇති කරගන්න පුළුවන් කොහොමද සතිමත් හිඳ ගැනීමක් කරන්නේ, සතිමත් ඇවිදීමක් කරන්නේ, මූලික අරමුණු ලෙස මොනවද ගන්නෙ, මේ සියලු විස්තර වීඩියෝ පටි දෙකේ සඳහන් වෙලා තිබෙනවා. ඒක හොඳට අධ්‍යයනය කරලා අදහසක් ඇති කරගෙන වඩාත් වැදගත් වන්නේ තමන්ගේ පුහුණුව කොහොමද පටන් ගන්නෙ කියලා. ඒ සඳහා ඉතාමත් සුළු වේලාවක් හෝ දිනේ වෙන් කරගත් කාලයක් ඇතුළත කරන්න පුළුවන් පටන් ගැනීම ලෙස ඉතාමත් සුළුවෙන් විනාඩි 5ක් පමණ සතිමත් ඇවිදීමක්, සතිමත් පරියන්කයක්, සතිමත් හිඳ ගැනීමක් සිද්ධ කරන්න පුළුවන්. එම කාලය සුළු වශයෙන් දික් කරන්න පුළුවන් විනාඩි 5, විනාඩි 10, විනාඩි 15, විනාඩි 20 ඔය ආකාරයට තමන්ගේ පුහුණුව සතියක් පමණ සම්පූර්ණ කරලා පැය දෙකක් පමණ සම්පූර්ණයෙන්ම පුහුණුව සිදු කිරීමෙන් පසු අපට එම විස්තර ඉදිරිපත් කරන්න පුළුවන් කොහොමද මේ සතිමත් හිඳ ගැනීම සිද්ධ කරේ, සතිමත් ඇවිදීම සිද්ධ කරේ. ඊට අමතරව තවත් වැඩිතුර විස්තර ඇතුළත් කරනවා නම් මූලික අරමුණ මොකක්ද, උදාහරණයක් ලෙස ආනාපානය, එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලීමද, එහිදී තමුන්ට ඒ දැනෙච්ච හැටි, එහි සිදු වූ වෙනස්කම්, මේ සියල්ල ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අමතරව සතිමත් ඇවිදීමේදී කොහොමද පාදයට ස්පර්ශය දැනුනේ, පොළොවට ස්පර්ශය දැනුනේ, පොළොවේ තද බව, කකුලේ සුමට බව, පාදෙන් පාදයට බර මාරු වෙන විදිහ දැනිච්ච ආකාරය, බාහිර වලින් සද්ද අරමුණු හිතට ආපු විදිහ, මේවාට ප්‍රතික්‍රියා කරපු ආකාරය කොහොමද. ඊටත් අමතරව එදිනදා ජීවිතයේදී තමුන් කොහොමද සතිමත් බව ප්‍රයෝජනවත් වුණේ, සතිමත් බව පුහුණු කරේ, මේ සියලු විස්තර ඇතුළත් කරලා වාර්තාව අප වෙත එවන්න පුළුවන්. එම වාර්තාව ඉදිරිපත් කිරීමට Google Form එක හෝ ඊමේල් ඇඩ්‍රස් එක භාවිතා කරන්න පුළුවන්. වැඩසටහන අතරතුර එම වාර්තා ගෞරවනීය ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරනවා වැඩිදුර උපදෙස් ලබා ගැනීම පිණිස. වැඩසටහන සෑම දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් 11:30 සිට 1 දක්වාත්, නවසීලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. Zoom meeting link එක රැස්වීම අංකය හා මුරපදයක් මෙහි සඳහන් වෙනවා. සියලු දෙනාගෙම ඉල්ලා සිටින්නේ වැඩසටහනට සෑම දිනකම සහභාගී වන්න, අලුත් පිරිස් වැඩසටහනට එකතු කරන්න, එය තමන්ටත් තමන්ගේ පුහුණුවටත් බොහෝ මහත්සේ උපකාර වෙනවා. අන් අයට මෙම වැඩසටහනට සම්බන්ධ කිරීමට උනන්දු කිරීමෙන් මීළඟට තිබෙන්නේ අද දිනේ අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මම පද්මානන්දාට ආරාධනා කරනවා අද දිනේ අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කරන ලෙස. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට අප සමග සිටිනවාද? ස්වාමීන් වහන්ස අවසරයි, ස්වාමීන් වහන්ස ඔබ වහන්සේවත් වැඩසටහනට ගෞරවයෙන් පිළිගන්නවා. තෙරුවන් සරණයි. මම පද්මනන්ද තමයි ස්වාමීන් වහන්ස අද අපේ වාර්තා ඉදිරිපත් කරන්නේ. මම පද්මනන්දට ආරාධනා කරනවා වාර්තා
ඉදිරිපත්
පොඩි පොඩි ජොබ්ස් එනවා පද්මනන්දට ස්වාමීන් වහන්ස. ඉතින් ඒ අතරතුර අපේ වැඩසටහනට ලොකු සපෝට් එකක් දෙනවා.
ප්‍රධාන
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
වේවා.
අපිට වාර්තා දෙකක් අද දැන් මේ වෙනතුරු ලැබිලා තියෙනවා. මං ඒවා ඉදිරිපත් කරන්න ඔබ වහන්සේගෙන් අවසර ඉල්ලා සිටිනවා. පළවෙනි වාර්තාව පරයන්කය සම්බන්ධවයි. ආශ්වාස ප්‍රාශ්වාස නිරීක්ෂණය කිරීමට ප්‍රථම ඉඳගෙන සිටින හය මනසින් බැලුවෙමි. අනතුරුව හුස්ම රැල්ල දිහා බලාගෙන සිටියෙමි. මුලදී දීර්ඝ හුස්මද පසුව කෙටි හුස්මද නිරීක්ෂණය විය. මේ අතරතුර සුපුරුදු හිස කැක්කුම මතුවිය. එය තිබියදීම හුස්ම රැල්ල නිරීක්ෂණය කළෙමි. ටීවී එකේ සිංදුවක් ඇසිණි. අවධානය හුස්ම රැල්ලට ගත හැකි විය. අනතුරුව ටික වේලාවකින් තව සිංදුවක් ඇසිණි. මෙවිට සිතට සිංදුවම අරමුණු විය. අසරණ බවක් දැනිනි. දොර වසා නැවතත් හුස්ම රැල්ල නිරීක්ෂණය කළෙමි. සිංදුව මතක් වූයේ නමුත් විටින් විට සිතිවිලි ඇවිත් භාවනාවට බාධා විය. සිත නිතරම සිතුවිලි වලින් පිරී ඇත. භාවනාවේදී සිතුවිලි තරමක් ඇතිවිය. උපදෙස් පතමි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්ස වාර්තාව.
ඕ ඒක ඉතින් අර සින්දුවත් එක්ක සහ සිතුවිලි සම්බන්ධව තමයි වැඩිපුර පෙන්නලා තියෙන. ආරම්භය හොඳට අරගෙන තියෙනවා. වාඩි වෙලා අයට හිත කියලා කයි මුතුමතු කරගෙන එහෙම ආරම්භය ගත්තා. නමුත් පළවෙනි වතාවෙත් සින්දුව පරාද කරා, දෙවෙනි වතාවේ සින්දුවට පරාද වුණා වගේ අදහසක් කියන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඉතින් ඔක අමුතු අත්දැකීමක් අලුත් දෙයක් නෙවෙයි, ඕන කෙනෙකුට වෙන එකක්. දැන් මේ අද මහත්වරුද දාණයෙන් පස්සේ සක්මන් කර කර ඉන්නකොට අර කිට්ටුව තියෙන පන්සලේ එදහම් පාසල ඉදිරියට ඒක ඉතින් හතේ විතර එහෙම නැත්නම් හයයි හය මාර් විතර ඉඳන් මේ ලවුඩ් ස්පීකර් එක දාලා තියෙන්නේ. මේකේ තියෙන්නේ ඔක්කොම සින්දු තමයි. රට ඔබට බාරයි මගේ පුතේ, ඊළඟට ඉදිරියට එන පුත පෙරකුම් දුටු ගැමුණු, ඊළඟට මෞනේ ඔබේ මමත මුළු ලොවම වඳි වගේව තමයි. ඊට පස්සේ අඩවන් දැති ගලනා මිත් කරුණා මුදිතා ධාරා ඔය වගේ. ඊට පස්සේ අප්පච්චි පැවුතාවල්ලේ සක්මන් කරන අප්පච්චි ඔන්න ඕකති වගේ. මේ ඔක්කොම යන්නේ දෙමව්පිය, ජාතිය, රට, බුදු ගුණ, ඒ ඔක්කොම ජාත්‍යාලේ ආදි ගුණ සින්දු තමයි. ඉතින් යන්නේ හැබැයි ඔක්කොම මියුසික් එක සින්දු එක යනවා. ඒක උදේට ඉතින් ඒ ළමයින්ට හොඳ නිසා නිදාලා තියෙන පළාත්ට හොඳයි. මේ එකක් හරි වැනිකේ මගේ හිතේ යහනට වැඩිය හොඳයි නිසා ඒක මේ වැඩ කරනවා. ඊට පස්සේ සමහර වෙලාවට දැන් හැබැයි හවුගිය කාලේ ඕක මේ ඕක දවසක් දවාලේ ඕවා එනවා. ඒ පරියන්කේ විතමාල්ලාවට සක්මනේදී දිනදාවල නිකන් එකපාරට සින්දු වෙනවා. මේ නොමග නොයන් පුතේ, නොමගම යන් කියලා එන්නේ අපේ නෝට ඉස්සර. ඔක නොමග නොයන් පුතේ කියන එක අනිත් පැත්තට ගහරවන්න හරි ආසයි. නොමගම යන් පුතේ උඹට රටක් නැති මොකද මම කියන්නේ. ඒ වගේ වෙනවා. එනකොට මොකද කියලා බැලුවාම අර ඉස්සර වේවා නෙවෙයි මේ අදාර උදේ අහම්බෙන් ඇහිච්ච එක වැඩ කරලා. ඒ වගේ අද දැන් ඒකට කරේ දැන් මේකට සතිමත් වෙන්න මොකද කරන්න ඕන. දැන් මේක දවාලෙත් ආවොත් මට වෙනදා වැඩේම වෙලා නම් මම මොකද්ද කරන්න කියලා හොඳට සක්මනේදී හොඳ වැඩි සක්මනේ අවුවත් දැන් පායලා වැස්සත් නෑ. ඊට පස්සේ අඩියට හිත තියෙනවා වැඩිපුර. දැන් අඩිය දැනෙනවද? ඔව් දැනෙනවා. අර ඉස්සෙල්ලා සින්දුවේ හිටියා. ඊට පස්සේ නැවත ඇවිදීමට හිත ගත්තා. දැන් මට දැනෙනවා සක්මනේ මේ අඩිය තියන හැටි. වැලි බෑගෙනවා, කකුල් වැඩ කරනවා. උඩට ඒකට නිමග්න වුණාද කියලා බැලුවා. ඕන සින්දුව ඉවරයි. ඒ මොහොත. ඊට පස්සේ අර අතරෙදිච්ච මේ කෙලේ සිරියා කියලා අපි දන්නවනේ මේ චින්තාමය වශයෙන්, සුත්තමය වශයෙන්. ඊට පස්සේ ඒකේ අර සැර අඩුයි. කියන්නේ බයක් නෑ ආයි මේක වද දෙයි කියලා. ඒ නිසා අසරණ ගතියක් ඉන්නේ. ඒකයි මේ ගත හදාගන්න ප්‍රමයි වෙන්න ඕනේ. ඒ අසරණකම කියන එක අපිට අවශ්‍ය නැහැ. මොකද අපි ওই ජීවිතේ සින්දු අහලා ඒක රස විඳපු කෙනෙක් නිසානේ මේක වෙලාන්නේ. සින්දු වලට අපි තයමු කළා, ඒක උපතින් රස විඳලා ඒ වටිනාකම් කළා. ඒවා ඔස්සේ ගියේ නැත්තම් සින්දු අපිට ගානක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක දැනුත් සලකනවා. ඒක අපි කරපු එකක් අතීතේ නිසා මේක වෙන්නේ. ඒ නිසා මේකට ඔච්චරම විරුද්ධ වෙලා දැන් අනිත් පැත්ත ගන්න ඕන නැහැ. තියෙන එක මොහොතකට හුස්ම හිත දා ගන්නවා, මොහොතකට වාඩි වෙලා ඉන්න එකට හුස්ම දා ගන්නවා. ළඟට සින්දුවක් හැමතිස්සෙම කවදා දිග අදාකාලික සින්දුවක් ඉන්නේ නැහැ පරියන්කේ ඉන්න දවස් හැමදාටම. ඒ නිසා අද මේ පරීක්ෂණයක් තමයි මට සිද්ධ වෙලා තියෙන්නේ. මම මේ පරීක්ෂණය කරනවා සින්දුවත් එක්ක ආනාපානෙ පුළුවන්ද? සින්දුව අහලා එක ජොලියන එක ජොලියක් ගන්නවා. ඒකට අහු වෙච්ච වෙලාව. ඊට පස්සේ සින්දුවෙන් දැන් සතිය පිහිටනවා නම් සින්දුවට දැන් සින්දුව අහනවා මේ ඉන්නේ පරියන්කේ නෙමෙයි කියලා ඒක ඒ වෙලාවට ඒක කරනවා. හුස්මට ඇවිල්ලා බලලා ඉන්න උත්සාහය ගන්නවනේ ඒකේ. ඊට පස්සේ බලනවා මේක මේ මොහොතේ ඒකේ හිටපු හැටි. මේ මොකක්වත් එකක් හොඳයි එකක් නරකයි කියලා නෑ. ඔය හැම එකේම තියෙන්නේ සක්කාය දිට්ඨියයි කියලා බුදු පියාණන් දේශනා කරනවා. ඉන්න කාමයේ, කාම සංඥාවේ, රූපයේ, රූප සංඥාවේ මොන මට්ටම් වලට ගියා මේක යට සක්කාය දිට්ඨිය දිනවා. ඒ කියන්නේ පංචස්කන්ධය උපාදාන කරගෙන මම මගේ කිරගෙන ඉන්නේ. ඒ නිසා ඔයක මේක නරකයි අරක හොඳයි කියලා හිතන්නේ නැතුව ඒ අසරණකම නොයෙන්න ඉදිරියේදී දෙකම සමබරව බාර ගන්න. දෙකම දැන් සින්දුව දැන් තියෙන්නේ මේ සින්දුව නෙමෙයි දැන් තියෙන්නේ ආනාපානෙ. මෙන්න මේ විදිහට මේ දෙක සමබරව එහෙම නැත්තම් මේ කියන දේ දැන් මේකයි දිනලා දැනගන්න. අන්න ඒ පැත්තට යනකොටම ඇත්තටම අර අසරණම නැති වෙලා යන්නේ. එහෙම පරීක්ෂණයක් තියෙනවා. එහෙනම් මේක හරි විනෝදජනක වැඩක්. ඒක විනෝදයෙන් ඉදිරියට කරගෙන යන්න ඉදිරියෙන් සක්මනේ දෝක බලන්න. සින්දුවම විතරක් නෙවෙයි හිත ඕන දෙයකට පිට යනවනේ පිට. අනේ ඒකම නෙමෙයි මේ හැටි. ඔය හිතුවිලි කියන කතාව. හිතුවිලිනේ අග ක්ලියර් තියෙන. අනේ හිතුවිලිත් එක්ක මේ සෙල්ලම යන හැටි බලන්න. කිසිම මේ ගැටලුවක් නෑ උතන. අර මේ කළා කළා බලන්න මේ අසරණකම පිර කතාව අයින් වෙනවද? අනේ ඒක අයින් වේවා කියන්න ඕනේ නෑ. මේකට ඒක බාර ගන්න. බලාගෙන යනකොට ඒ දේවල් සිද්ධ වෙයි. ඉතිපතා කරගෙන යන්න ඕනේ. මේකට පරාද වෙලා අතාරින්නේ නැතුව. මොකද මේක මේ මමත් උදාහරණයක් ප්‍රකාශ කරන්නේ මේ පාඩත් වෙන එකක්. මේ අරන්නේකට වෙලා කුටියක වෙච්ච දෙයක් නේ. දෙන්නු මම කතා කරේ ඒ නිසා. එතනකෝ අහන්නත් දෙයක් නෙවෙයිනේ. ඒ නිසා ඒක උදව්වක් කරගන්නවා. කොහෙත් එකයි කාටත් ඔච්චරයි. ඒ නිසා වට මේ අසරණ වෙන්න ඕන දේවල් නෙවෙයි. වෙලා ඉදිරියට යන්න ඕන දේවල් මේ හැමෝම කරන වැඩක් නෙමෙයි මේ කරන්නේ. ඒ නිසා මේක මේ හැමෝන්ටම ලැබෙන අවස්ථාවකුත් නෙමෙයි. ඒ අවස්ථාවට ඒ පින පාද ගත්ත මම ඔය නිකම් මේ කොහෙවත් යන දෙයකට අසරණ වෙනවද? යන්නේ එක හදා ගන්නයි තියෙන්නේ. ඒ නිසා අපි මතක් කරමු ඔක ගණන් ගන්න එපා. දිගටම කරන්න ඔය විදිහටම කරන්න කොහොම බාර ගන්න කැමැත්ති. තවන් ඒවට අවධානය සාදර වෙනවා කියන කැමැත්තෙන් බලලාගෙන ඒක සූදානම් වෙලා ඉතින් අපි ජයග්‍රහණය ගමු. අසරණකම නැති කරගමු.
බොහොම පින් ස්වාමීන් වහන්ස, දෙවැනි වාර්තාව සක්මන සම්බන්ධවයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, දකුණු පාදයේ වලලු කර ආසන්නයේ සෑහෙන වේදනාවක් සහිතවම සක්මන ආරම්භ කළෙමි. වේදනාවට හේතු වූයේ පාදයේ ඇති වූ යම් ආබාධ තත්වයකි. යටිපතුල් වෙත සතිය පිහිටුවීම සිදු කරද සතිය වැඩිපුර පිහිටනුයේ පාදයේ වලලු කර වෙතින් එන වේදනාව වෙතය. ක්‍රමයෙන් සක්මන කෙරීගෙන යළ විටදී සක්මනද වේදනාවද බොඳ වී යන අයුරින් ආ රටාවක් ඇති හා නැති ලෙසට ඇතිවන සිතුවිලි කොට්ටාස නිරීක්ෂණය විය. සක්මන කෙරෙහි ඇති උනන්දුව බිඳුවටම අඩුවීගෙන යන විටදී සක්මන පැයක් සම්පූර්ණ කිරීමට ඇති සිතුවිලි නිසා පාදයේ වේදනාව ඉවසාගෙන සක්මන් කරන අතර සක්මන තුළ පැතිරෙන සතියක් ඇති බව අවබෝධ කළෙමි. වෙනදා කරන සක්මන මෙන් නොව මෙවර සක්මන තුළ වෙනස්ම කාය චලනයක් අත්දැකෙමි. කය වෙතින් එන වේදනාව නිසාම කය ගැන ප්‍රබල සැකයක් හා අවිශ්වාසයක් ඇතිවිය. එහෙත් සක්මනේ ඇති ප්‍රවේශ ශක්තිය නිසාම එවැනි සිතිවිලි වලට වැඩිය වටිනාකමක් නොලැබීම හා කයේ වර්තමාන ස්වභාවය ගැන කලකිරීම ගැනද ඒ හැටි ප්‍රශ්නයක් නොවිය. සක්මන අවසානයේදී පාදයේ වේදනාවද සක්මනේ වෙහෙසද බොඳ වී ගොස් කිසියම් ශුන්‍ය ස්වභාවයක් සිත තුළ ආරෝපණය වී ගියේය. මෙසේ සක්මන අවසන් කරෙමි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔය විදිහට හැඟීම් එක එක වෙලාවට එන බව දැනගන්න එක වටිනවා. දැන් මේ ඉස්සෙල්ලකට ටිකක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා මේ කාරණේ දැනගත්තා. මෙහෙම කයේ ආපු මේ වේදනාවන් සම්බන්ධයෙන් ආපු ඒ විරුද්ධ බව, අසරණ බව, ඒකට තියෙන අකමැති බව, ඒ සැකය පිළිබඳව, කය තමන් පිළිබඳව සැක කිරීම පිළිබඳව සතිමත් වුණා. ඒක 180 වුණා. ඒ 80 වෙච්ච නිසා අවස්ථාව තියෙනවා ඒකෙන් ගොඩ යන්න. මොකද්ද මේ එක තවත් ආවෙලාවක ආපු සිතුවිල්ලක් විතරයි. ওই ටික අමාරුව අඩු වෙලා ওই වල කර වේදනාවන් පහ වෙච්ච වෙලාවට නියම සක්මනම් නියමයි, මගේ ඇඟ හොඳටම මගේ වැඩේට උදව් කරනවා කියලා තව වෙලාවක තව සිතුවිල්ලක් එනවා. ওই වගේ මේක වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි යන අමුතුම ස්වභාවයක් මේක තියෙනවා කියලා Tamanටම තේරෙනවා. ඒ නිසා මේ රිදෙන ගතිය වේදනකොට වේන දේවල් ඒකම තව කාලයකට අනිපොච්චල දෙයක්ද මේ රිදෙන එක? නිදිමත එන්නේ නැහැනේ මට, හොඳටම හිත මේ රිදෙන එකට ඇදිලා හිත තියෙනවනේ. ආදි වශයෙන් Tamanට හොඳට මේක මේ තව වෙලාවක හිතෙනවා මේක හොඳක් නොවේ මේ රිදෙන එක කියලා. අන්න ඔය වගේ මේක එක එක වෙලාවට මේ හිතේ වෙන විපරිණාමය දකින්න හොඳ අවස්ථාවක් මේ. ඒ නිසා පුළුවන් තරම් ඔය දයේන ස්වභාවයන් දකින්න මුල මූලික සමටහන කකුලට තමයි හිත තියන්නේ මේ දෙන්නේ. හැබැයි අර කාරණේ හොඳට දැක දැක මේ එක එක වෙලාවට මවන හැටි. ඒක නිසා මේ සක්මනක වේදනාවක් වගේ එකක් එනවා කියන්නේ ඒක ඇත්තටම ඉතින් බැලුවාම නම් හොඳට සිහිය පිහිටන්න හොඳ උදව්වක්. නැත්තම් වෙන්නේ ඔය සක්මනේ අර හිතුවිලි අර වෙන වෙන මනස්ගත වලයි ගත කිරීම. ඒක දැන දැන වෙනවනේ, ඒකත් ගැටලුවක් නෑ. ගොඩක් වෙලාවට මේ වගේ ඇදගන්න තද බල එකක් නැත්තම් හිත ඇදගෙන යන අර ලොකු තද බල දැනීමක් නැති නිසා ඇටපතුල ඇවිදීමත් කම්මැලි එකක් වෙනවා එක්කම මේ දුවන ගතිය වැඩි වෙනවා. සිහිය ඒක සිහිය වැඩිවීමක් ඇත්තටම. නමුත් මේ වේදනාවක් වගේ එකක් තියෙනකොට නැවත නැවත මේකට එන ගතිය ඉක්මවා. වේදනාව කියන්නේ සිහිය මේ උඩටම පිහිටවල හදලා දෙන එකක් ඇත්තටම. වේදනාව කියන්නේ මේක දුක්ඛ වේදනාව, සැප සහ අදුක්ඛම සුඛ වෙනම තියෙනවා. සැපට අදුක්ඛම සුඛයට වඩා දුකට හිත ඇදගන්නා වෙලේ දුක්ඛ වේදනාව. ඒ නිසා මේ දුක්ඛ වේදනාව අයින් ඉන්නේ ආන්නයකට හිත ඇදගන්න නිසා සිහිය පිහිටවීම ඇත්තටම සාර්ථකයි, වැඩි වෙනවා. ඒ නිසා ඒකත් උදව් කරගෙන මේ සක්මනේ වන්ද වේදනානුපස්සනාව වඩන්න හොඳ අවස්ථාවක් ඇඟ මහදලා දීලා තියෙනවනේ කියලා මේකට සතුටු වෙනවා. සතුටු වෙලා ඒ එන දේ වාසියක් කරගන්නවා. මොකද ඔය වගේ වේදනාවල් එහෙම නැත්තම් ඔය කය පිළිබඳ මේ කය දෙලින්ම අපායගාමී වෙන්න ඇහ කන නාසය දිවකය මනස මේ ඔක්කොම පාවිච්චි කරලා මේ ඇඟ පාවිච්චි කරන ලෝකයක් තියෙනවා. මේ පාවිච්චි කරලා අපායගාමී ඊළඟ මොහොතේ වරුණුත් අපාය යන මට්ටමට වැඩ කරන ලෝකෙක ඉන්නේ. එහෙම ලෝකෙක ඉඳලා අපි මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය සුරි ලබලා ඒ තුල මේ විදියට ගත කරන වෙලාවේ අපි කයට මේ විදිහට දේශ කරනවා නම් අපහාසයක් වගේ හිතනවා නම් ඒක එච්චර සුදුසු නෑ කියලා Tamanට ටික ටික තේරෙන්න පටන් ගන්නවා. මොකද මේ කය බුදුගයක් වගේ නිර්වාණ මාර්ගයේ දොරටුව. ඉතින් මේ දොරටුව පාවිච්චි කරන අපි ඒ දොරටුවට නිවන් දොරටුවට එතන වසුරු හෙලා ගන්නේ නැතුව වෙන දේවල් තියෙනවා සුද්ධ කරගන්නවා, නැවතත් ඒක සකස් කරගන්නවා, තොරණ ගහ ගන්නවා, ගාගෙන ඉස්සරහට යනවා. ඉතින් මෙන්න මේ විදිහට වරින් වර වෙන මේ විපරිණාමයන් දැක දැක මේ ලෝකේ ධාම සුළුතරයක් කරන කටයුත්තක තමන් එවිලා ඉන්නවා. එවිලා ඉන්නකොට මුලදී කොහොමටත් ටිකක් අපහසුයි. ග්‍රීස් ගහක නගින්න කොට පළවෙනි එක්කෙනාට පාරටම නැගලා කුඩිය ගන්න බෑ. ඉතින් ග්‍රීස් ටික යවෙන්න ඕනේ. ඒකට නගින උත්සාහයක් හරි කවුරු හරි ගන්න ඕනේ. මට වෙලා ග්‍රීස් ගහ දිහා බලන් හිටියට වෙන්නේ නැහැ. ඉතින් අන්නේ නිසා මේ උත්සාහය ගන්නමින් ඉන්නේ. ඒ නිසා එන්න එන්න ග්‍රීස් ගිය වෙනවා, ගැලවෙනවා. එතකොට නගින්න පහසුව මේ ගහේ ඇති වෙනවා. ඒක එකපාරට වෙන්නේ නැහැ. ඒ නිසා ඒක නවින ක්‍රමයේ බුදු පියාණන් දේශනා කළා දිනවා වෙන විදිහත් එක එක විදිහෙන් දේශනා වෙනවා. සුතමේ සූත්‍ර වශයෙන් නැහැනෝ. ඒ ඒවා අනුව අපි වැඩ කරගෙන යන ගමන් කාලෙට ඉඩ දීලා මේ දේවල් වල මේ වෙනස් වීම දකින්න බලාගෙන යනවා. තා මේක අහුවෙච්ච නිසා මේකට යටවෙ නැති නිසා මේ සිතුවිලි වලට මෙයාට මේ කියන කාරණා තේරෙනවා. නිසා ඒක උදානම් වෙලා මේකෙන් අවබෝධයෙන් ඉතිපදා වරේ වේදනාවම වරින් කියාගෙන යනවා නේද? ඔය කියාලි මතක් වුණේ අපේ වයසක ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. ඒක නම් පරියන්කේ මේ ඉස්සර වයසට වෙලා බැරි වෙච්චා ඇඹිලි පිටියේ පැත්තේ මේ ස්වාමීන් වහන්සේ දැඩි වීර්යයක් ගන්න කෙනෙක් ගොවිතැන් එහෙම කළා. ඒවා තැරලා ආපු කෙනෙක් ඉතින් ලොකු ස්වාමීන් වහන්සේට කමටහන් දෙනවා. ඉතින් දෙනකොට කියනවා ඒ ස්වාමීන් වහන්සේ ඉතින් එන්නේ වාඩි වෙච්ච ගමන් වයසත් එක්ක මං කියන වේදනා ටික තමයි එන්නේ. ඉතින් හරි ඉන්න බෑ කිච්චනවා වගේ මේ කතා තමයි කියන්නේ. ඉතින් මේක කාලයක් කෙරලා කෙරලා දැන් මේ ස්වාමීන් වහන්සේට මේක නැතුව බෑ වගේ නේ. කියන්නේ ඒකෙන් තමයි දැන් ගැම්ම ගන්න. ඊට පහු කාලෙක කමටහන් දෙනවා. දැන් අපිට ඉන්නහත් යනවා මේ කියන විදිහට. අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ මම වාඩි වුණා. වාඩි වෙලා යාළුවා එනකන් ඉන්නවා 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 යාළුවා නැහැ. හරිද? යාළුවා කියන්නේ මේ වේදනාවට. දැන් මේ රිදෙනේක දැන් මේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ ඕන්න පැය භාගයක් විතර පහුණා ඕන්න යාළුවා. දැන් ඉතින් එතන කයනොත් ඉතින් කියනවා. අනේ ඉස්සරහ නැයි පසුබල්තද එන එකක් රිදෙනේකයි අතේ වේදනාවයි රිදෙන හැටි විනිශ්චදාන අඹරනෝ වගේ ඕන දේවල් ඉතින් විස්තර කරනවා. හැල්ලා හරි සතුටින් ඒක මේ ඊට පස්සේ කියන්න ගත්තා. මුලදී තිබුණේ හරි අකමැත්තක් සහ මේක වහා කරදරයක් කරන්න බැරි තත්ත්වේ කතාව. නමුත් කාලෙත් එක්ක ඔක අනිත් පැත්තට යන ගතිය තිබුණා. ඒ වගේ ඒ හැමදේම මේ ගන්න තල්ලුව උත්සාහය මේ විදිහට සුද්ධ කරගන්න එක කරගෙන විදිහේ යාළුවෙක් වගේ කරගෙන අපි පස්සේ යාවත් අතෑරලා තෑරෙන හැටියට වැඩේ කරගෙන යමු.
බොහොම පින් ස්වාමීන් වහන්සේ වටිනා උපදෙස් වලට. ස්වාමීන් වහන්සේ දැන් අපි මං ආරාධනා කරන්නද සම්බන්ධ වෙලා ඉන්න අයට යම් කිසි ගැටලුවක් ඇත්නම් ඉදිරිපත් කරන්න. මං සම්බන්ධ වෙලා ඉන්න ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගෙන සතිමත් වීම සම්බන්ධයෙන් යම් කිසි ගැටලුවක් හෝ අත්දැකීමක් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න තියෙනවා නම් මේ අවස්ථාව උපයෝගී කරගන්න කියලා. මේ හෑන්ඩ් රේස් කළා අපිට දැනුම් දෙන්න. ආව හරි චින්තිකා ලියනගේ මහත්මියට මං ආරාධනා කරන චින්තක මං හිතන්නේ ආරාධනා කරන ඔබ ඒ වාත් අත්දැකීම් ඉදිරිපත් කරන්න.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ස්තුතියි අවස්ථාව ලබා දෙනට. අවසරයි ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. මේ සතිමත් ඉඳ ගැනීමකට ඉඳගත්තහම සාම සුළු මොහොතකින් හුස්ම නොදැන ගිහිල්ලා ඒ ස්තන කියන කරමුණු වෙනවා ස්වාමීන් වහන්සේ. දැන් එකක් කරගෙන කරගෙන කාලයක් තිස්සේ යනකොට හිතෙනවා ස්තනත් අපිට අරමුණු වෙනවා නේද කියලා. ඒක ධර්මාරම්භණයක් නේද කියලා සම්හසතෝ ඉන් එහාට කොහොමද කරන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේ උපදෙසක් බලාපොරොත්තු වෙනවා.
ඔය මෙහාට යන්න තියෙන ක්‍රමේ තමයි අර එකපාරට හුස්ම වාඩි වෙලා ටික වෙලාවකින් හුස්ම ගෙවිලා යන හිස් ගතියකට එනවා කියනවනේ. අන්න එතෙන්ට එනකන් තියේ සිද්ධ වෙන ක්‍රියාවලිය පිළිබඳව විස්තර වශයෙන් වැඩිපුර වාර්තා කිරීම තමයි උතන තියෙන රහස. ඒක හැලෙනකොට මේ පැත්තෙනොත් හැලෙනවා. ඒ නිසා දෙයක ආරම්භය ගන්නවා හොඳට පහසුවෙන් වාඩි වෙනවා කිව්වා වගේ. ඊළඟට කයට හිත දානවා කිව්ව විදිහටම එන කිව්ව විදිහටම හුස්ම මතු කර ගන්නවා. ඒ කියන්නේ බලෙන් නෙවෙයි නේ ඉබේ මතු වෙන හුස්ම ගන්නවා. එහෙම නැත්නම් ඉරියව්ව පෙරුම් ගන්නවා. ඒ දැනෙන දේවල් ටික ඉස්සෙල්ලා හොඳට විස්තර කර ගන්නවා. ඒ දැනෙන දේවල් වල ඉඳන් හුස්ම ගෙවිලා එනවා කියලා ප්‍රකාශ කරනවානේ. අන්න එතෙන්ට එනකන් සිද්ධ වෙන ක්‍රියාවලිය පිළිබඳ හොඳට ඔයලා වාර්තාව හදාගන්න. අන්නේකේ වැඩිපුර ඒකට දොරතු එකතු කරලා ඊට පස්සේ මේක දැල්ද ප්‍රකාශ කරපු ඒ කොටසත් මේකට එකතු කරනවා. අන්නේ එකතු කරාන් පස්සේ අර මේ ඉස් ගතියට ආවන් පස්සේ එන தത്വයට අවදිමත් වෙන්න ලොකු ශක්තියක් තව හැදිලා. ඉතින් ඒ නිසා ඒකට මෙන්න මේක කරන්න ඕනේ. ඒ වගේම ඒ කියපු කාරණයට උදව්වක් දෙ යුතුයි. ඇයි දැන් මේ විදිහට තැනකට අපි ආවා කියමු. මේ ආවා කිව්වත් දැන් මෙතනත් තියෙන්නේ ඒත් මම ළඟා වෙච්ච තැනක්නේ. ඒසම මෙතනත් මම ඉන්නවා. ඒක කිසිම වෙනසක් නෑ. ඔය කාම ලෝකෙ ඉන්න මම ඉන්නේ මේකේ.
ඔව්.
ඊළඟට පෙන්නනවා ඒක. මෙන්න අපයි සූත්‍රේ කාමයේ කාම සංඥාව, රූපය, රූප සංඥාව, අරූපය, නේව සංඥා, නා සංඥා දක්වා ගියා. මේ ඔක්කොම සත්වයන් තුල මම ඉන්නේ සක්කායෝ. එනසා විමෝක්ෂය නම් අනුත්තර විමෝක්ෂය නම් මෙන්න මේ චිත්ත ස්වභාවයෙන් අනුපාදාන වීමයි. පාදාන නොවීමයි. ඒකට තමයි මේක නිතිපතා කරන වේදී පුහුණුව ගන්නෙ. ඒ වගේම ආගේ සාකච්ඡා කරන්නේ, හෙලි කරන්නේ. ඒකට ඒ නිසා ප්‍රධානම දේ මම මුලින් මතක් කරපු දේ මේ වාර්තාවට මුල් ටික එකතු වෙන්න ඕන. එකතු වුණාම පස්සේ සහ එකතු කළා එක ඊළඟ වතාවේ කළ බැලුවා පස්සේ ඒ ඔය කියන ස්වභාවයේදී තවත් අවදිමත් වෙලා මේකේ තියෙන සියුම් සියුම් දේවල් ටික දැක ගන්න. මෙහා මේකම පටන් ගන්න මුල දකින්න බලාගෙන යන්න. ඒ වගේ මේ දැන් ඉන්නේ ධම්මා භ්‍රමණයක් නේද? මේ තවකාශයේ නේද මේක ධර්මතානේ දාදි වශයෙන් ඉන විතර්ක විචාර එහෙම නැත්නම් ඒකට කියනවා ධම්ම විචය ඒ පැත්තේ එහෙමත් එනවා ඒ දේවල් දකින්න ඒවා දකින්නවා කියන්නේ සිහියට හසු වෙනවා දැන් මේ විදිහට මේ හැම එකම අල්ල ගන්න ස්වභාවය වැඩි වෙනවා අර විස්තරෙත් එක්ක ඒ නිසා ඊළඟ වතාවේ මේ විදිහට සෝදානම් වෙනවා කියලා එහෙම අපි වතාවක් ඉදිරිපත් කරමු එතකොට ගැටලුව ගොඩක් විසඳිලා වුණා කියනවා කියන්නේ මේ
අශ්නි මහත්මයට මම ආරාධනා කරනවා ඔබගේ වාර්තාව ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අද ධර්ම දේශනාව ගැන මේ මට තියෙන ගැටලුව මේ මට දැනගන්න ඕනි ස්වාමීන් වහන්ස, දැන් දෘෂ්ටිය අපිට තියෙනවද කියලා දැනගන්නේ කොහොමද? එහෙම දැනගන්න විදිහක් නැත්නම් මේ අර ප්‍රතිපදාව අපි අර සක්මණ පරයන්ක විදිහට කරගෙන ප්‍රතිපදාව කරගෙන ගියොත් දෘෂ්ටිය තිබුණාත් ඒකෙන් අයින් වෙන්න පුළුවන්ද කියලා දැනගන්න ඕනි ස්වාමීන් වහන්ස.
ඔව් ඒක දැන් දැනගන්න හොයන්නෙත් ඒ දෘෂ්ටියෙන් තමයි. ඒක අල්ලන්න තියෙන්නේ ඇත්තටම අර කිව්වාගේ සක්මණ පරයන්කෙන් තමයි. කොහොමද අල්ලන්නේ මේ සක්මණේ සහ පරියංගේ තමන් ගත කරනවනේ, ගත කරනකොට එනවනේ කරදර ටිකක්. එක්කෙනෙක් කියනවා මට හිතුවිලිම තමයි කරදරේ. දැන් අදම තියුණානේ බලන්න තව එක්කෙනෙක් කියනවා හිතුවිලි. තව එක්කෙනෙකුට වේදනා. තව එක්කෙනෙකුට නිදි මතේ. මේ විදිහට එක එක කෙනාට එක එක කරදර. තුනන්නේ එකෙන් තේරෙනවා ඔන්න මට මගේ නැත්තම් මම කියලා මම මේ කියන මේ ස්වභාවයට ඔන්න තියෙන එක දෘෂ්ටිය මේ හරහා මතුවෙලා එනවා. ඊළඟට ඒ සිතුවිලි ටික හොඳට බලන්න හුරු වුණොත් මට එන සිතුවිලි එහෙම නැත්නම් ඒකට මම කියලානේ අපි සාමාන්‍ය කියන්නේ මේ ගලාගෙන එන හිතුවිලි සම්බන්ධ කාරණා මොනවද? රාගය, එහෙම නැත්නම් ද්වේෂය, එහෙම නැත්නම් තව කාට හරි උදව් කිරීම, තව කාට හරි මේවා බෙදා ගන්න එක, එහෙම නැත්නම් ධර්මය පිළිබඳව මේ වගේ එක එක විවර්ග එන්න පුළුවන්. එන වර්ගය මොකද්ද? ඒකෙන් වැඩිපුරම එන්නේ මොන වගේ දේවල්ද? ආන්න එතකොට තේරෙනවා ඔන්න ඕකට තමයි මේ මමයි කියලා මම වැඩ කරන්නේ. සාමාන්‍ය වෙලාවට ওই ටිකම තමයි වැඩ කරන්නේ. මුත දකින්න බැහැනේ. සාමාන්‍යාට වැඩිය පේන්නේ නැහැ. දැන් මේ පරියන්ගේ සක්මනේ ඉන්නකොට මේක හොඳට පේනවා. අන්න ඒවා දැකගෙන ඉන්න වෙලාවට තේරෙනවා ඔන්න ඕවායින් තමයි මම එදිනෙදා වැඩ කරලා තියෙන්නේ. වැඩ කරන්නේ. ඊට පස්සේ මම මේ ආපු ජීවන රටාව අද වෙනකන් ගත කරපු දේවල් අද වෙච්ච වැරදිමනේ තියෙන්නේ. ඉතින් අප්පා අතීතය ගත්තොත් අනිකර පශ්චාත්තාපයක් තියෙනවා, අනාගතය ගත්තොත් බියක් තියෙන්නේ. මෙන්න මේ රටාවක් తీරෝ මම ගත කරගෙන ආපු. ඒක මගේ ළමයාගේ එක නෙවෙයි, මහත්තයාගේ එක නෙවෙයි, අම්මගේ තාත්තගේ එකක් නෙවෙයි, වෙනස්. මම මේ විදිහට මම කියන මේ චරිතය හදාගෙන ගත කරපු ක්‍රමවේදයක් තිබුණා. ආන්න මේ ආරයක් මගේ තියෙනවා. මොකද්ද ආරයක්? ඔන්න ඒ ආරය අල්ලා ගන්න එක තමයි තමන්ගේ දැක් දෘෂ්ටිය. ඒක දකින්න එක සම්මාදිට්ඨි බවට පත් වෙනවා. ඒක දකින්න තමයි මේ සක්මා පරියංග කරන්නේ. එනිසා ඒක දකීවා හෝ මං අද නම් මගේ දෘෂ්ටි බලනවා හෝ කියලා ගිහින් අල්ලන්න බෑ. මොකද මම යමනේ කල්පනා කරන්නේ. ඒක හරියන්නේ නැහැ. අපිට තියෙන මේක යේදිලා ඉන්නවා. ඉන්නකොට මතුවෙන වෙලාවේ ඒක නෝට් එකක් දාගන්නවා. ඒක මම කරනවා කියලා හිතලා කරන්න බෑ. ඒ වෙලාවේ මතුවෙලා ඉනවා. ඊට පස්සේ මේ ආරේ තේරුම් ගන්නවා මම මෙච්චර මේ ජීවිතේ ගත වෙච්ච ආරේ. මේ හැමතැනම හැම වෙලෙම කරන්නේ නැහැ දැන් අනිත් එක්කෙනා මේ යාපැත්ත යන්නකො ගෙදර එක්කෙනා ආස වෙච්ච එක මම කරේ නැහැ. එකට කරනවා නම් එක කරයි. හැබැයි යා යන වෙන පැත්තක මගේ යාළුවා වෙන විදිහේ ජීවිතයක් එයා ගත කළා. වෙනම කෙනෙක්ව තෝරගත්ත වෙන විදිහකට එයාගේ ආසාවන් තියෙන්නේ. එයා වෙනම ගත කළා. මම වෙනම විදිහක. අන්න මේ වගේ ආරයක් මට තියෙනවා. එයාට වෙන ආරයක්. මෙන්න මේ වගේ ජත් බහිද්ද වෙන එක තියෙන තව එකක් මේ අතුල සත්‍යයන්ත මම කියන එකට තියෙන වෙන එකක් මේ විදිහට ආර්යයේ තේරුම් ගන්න එක ටික ටික කරගෙන යන මේක තමයි සක්මන පරියන්ගේ කරලා දෙන්නේ. ඉතින් ඔබ තේරෙන්න අපි ටික ටික මේ විපජන ලෝකයෙන් අයින් වෙලා ආර්ය ලෝකයට පත් වෙනවා. ටික ටික එනවා මුලදී ඔය තේරෙනකොට එන්නේ හරි පිළිකුලක් චිකේ මේ මොනවද මම කැමති නෑ මම කැමති මේ විශාකා වගේ ආර්ය ශ්‍රාවිකාවක් වෙන්න එමු නැත්නම් මේ මාර්ගඵලලාභීෙක් වෙන්නයි මේ තියෙන මගේ ගති වල කැමති නෑ කියන්නේ. ඒක උදේශය මුලද මේ ගහ වෙනකොට වෙන හැටි මේ කාලෙත් එක්ක හැටි කොච්චර නම් මම බල භාවනා කරනකොට මේ මගේ මේ තියෙන විත්‍යා දෘෂ්ටියෙන් හරි ගමනේ මම යොමු වෙලානේ කියලා මේකට දේශ නොකර මේ තියෙන දැක්ම අල්ල ගන්නකොට මේක ඒක අහුවෙනකොටම විද්‍යා දෘෂ්ටි නෙමෙයිනකොට සම්මාදිට්ඨි වලපත් වෙනවා. වෙනසක් ලොකු වෙන්නේ නැහැ. අපායගාමී අවසල් වෙන්නේ නැහැ tie එක විතරයි නවතින්නේ. ස්වභාවය එහෙමමයි. ඒ නිසා ඒක රහත් වුණ සමහර වාසනා ගුණ දිනවා කියනවානේ. අහලා තියෙනවනේ මේ වාරේ වසලේ ඇයි වසලේ මේ වාරෙන් කියලා කතා කරපු රහතන් වහන්සේලා ඉන්නේ. ඒ වාර පුරුදු පෙර ජීවිතවල. ඒ වගේ ආරයක් පිටිනො බුදු පියාණන් වහන්සේට විතරක් එහෙම වාසනා ගුණ නැහැ කියනවා. කියන්නේ නිසා මේකම තමයි කියන්නේ වැඩි මේ විදිහට සිහිය වැයන්නේ පුරුදු කිරීමමයි. ඒකත් එක්ක මේ තමන්ගේ තියෙන ඔය ආරය දැක්ම අහුවෙනවා. මේක තමයි සම්මාදිට්ඨිය වලපත් වෙන්නේ. ඒක එහෙම පුළුවන් මේක කරගෙන යන්න. ඒක සූදානම් නිතිපතා හොම්ම කරගෙන යන්න. මේ විදිහට විස්තර වෙලා සාකච්ඡා කරලා උත්තරය අසේම විදිහට බලන්න. හලා ජීවිතයට එකතු කරගනිමින් යන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ දරන් සන්නේ ඔබ වහන්සේට ගොඩාක් පින් ස්වාමීන්
වහන්සේ. මානෙල් ජයසුන්දර මහත්මිය ඔබට පුළුවන් මේ අවස්ථාව අරගන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. මම මේ අක්කගේ ෆෝන් එකෙන් කතා කරන්නේ. මම භාවනාවට ආධුනිකයෙක්. ස්වාමීන් වහන්සේ ඊට කලින් මම දැන් අවුරුදු ගානක් කලින් භාවනාව වඩලා තියෙනවා. ආයි මෑතකදී මම භාවනා කරන්න පටන් ගත්ත ස්වාමීන් වහන්සේ. මම මේ සක්මන් භාවනාවේදී ජටිපතුලට සිහිය තියාගෙන ඒකේ සියුම් දැනීම් ගොරෝසු බව ඒකෙන් සිහි කල්පනාවෙන් භාවනාව යෙදෙනවා. එතකොට මට පිටින් බාහිරින් එන සිතිවිලි එනවා සිතට. නමුත් ඒවායි අයිත් යනවා. ඊට අමතරව ස්වාමීන් වහන්සේ මගේ සිතින් අනාගතයටත් අතීතයටත් කිසිම සිතුවිල්ලක් ගමන් කරන්නේ නැහැ. ඒ විදිහටම මට භාවනා යෙදෙන්න සක්මන යෙදෙන්න පුළුවන්. දිගින් දිගටම යෙදෙනකොට ස්වාමින් වහන්සේ මාව නිකන් අලසීහෙන් වගේ නිකන් නිදිමත ගතියක් එනවා. ඒ නිදිමත ගතියෙන් තමයි භාවනා යෙදෙන්නේ. මට කැමති දීර්ඝ වේලාවක් භාවනාවේ සක්මන් භාවනාවේ යෙදෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට දිගටම නිකන් අලසීහෙන් වගේ ඔය ගමන් කරන ආකාරය තමයි තියෙන්නේ. පරියංග භාවනාවේදී මම හුස්ම රැල්ලල සිහිය තියෙනවා කියලා හුස්ම රැල්ල 3-4කදී නිශ්චල හුස්ම නිවිය ගිය තැනකට පැමිණෙනවා. එම පැමිණිලා ඒ අවස්ථාවේ ටික වේලාවක් විනාඩි 10-15ක් විතර ඒ නිශ්චල තැන පැවතිනවා. ඒ වෙලාවේ ඇඟට වේදනාවක් එක එක රිදුම් චංචල බව දැනෙනවා. මම ඒව ගැන ඒ දෙතට සිත යොමු කළා. ඒ දෙස බලා ඉන්නවා. ඒවා සියල්ලම නැති යනවා. ආය දීර්ඝ හුස්මකින් ආපහු මගේ හුස්ම රැල්ලට පැවතෙනවා. ආයි නැවත වරක් ඒ ෂණයෙන්ම අර නිශ්චල දැනට පැමිණෙනවා. මේක මේ විටින් විට සැරෙන් සැරේ කැඩි බොහෝ වේලාවක් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම මේකේ මගේ භාවනාව දියුණු කරගන්නීමට උපදෙස් පතනවා.
තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරනවා, ඒක දැනිච්චදී ප්‍රකාශ කරන්න උත්සාහ කරනවා. ඒක තමයි අපි සතිය කියලා කියන්නේ. එතකොට අපි මුල් තැන දෙන්නේ ඔය කියේ භාවනාව කියන කාරණේ අපි පොඩක් අයින් කරනවා වචන මාලාවේ. ඒකට අපි කියනවා සතිපත් සිහිය පිහිටුවීම කියලා මේකට දාගන්න. සතිමත් බවාඩි වෙලා සිහිය පිහිටනවා, සක්මනේ සිහිය පිහිටවනවා කියලා. එතකොට මේ කියපු විදිහටම අපි කයට හිත ගත්තාන් පස්සේ, ඒ කියන්නේ කායනුපස්සනාව කියන දේශනා කරලා තියෙන සතිපට්ඨානේ පළවෙනි එක, ඒකට හිත දාලා කයට ඇවිදින ස්වභාවය බලනවා ඉරියව් හතරෙන් ඇවිදින ඉරියව්. අන්න ඒ විදිහට බලනකොට අපිට පේන්න පටන් ගන්නවා මේ ඇවිදින වෙලාවේ මේ තේරෙන ස්පර්ශ ටික කකුල වැඩ කරන හැටි. මේකට හොඳට හිත බැස්සම අපි අර කාම ලෝකේ ගත කරපු පිස්සු විකාර ලෝකේ වුණ අයින් වෙලා ඊට පස්සේ හිතුවිලි ටික වැඩ කරනවා, අර කරපු වැඩ ටික ඔළුවේ වැඩ කරනවා. ඒකට කියනවා කාමය නෙවෙයි කාම සංඥාව කියලා දෙවනි ලෝකේ. ඒක තමයි ගොඩක් අයට වද දෙනවා කියලා කියනවා. ඊට පස්සේ තුන්වෙනි පැත්ත දෙනවා කයට හිත දැක් ගත්තාම කායනුපස්සනාවට කියන්නේ ගොඩක් වෙලාවට අපි රූපය කියලා. රූපයකට හිත දාගත්තා රූප ලෝකය. ඒතර රූප ලෝක ගත කරනකොට අර කාමයේ තිබ්බ තද බල සැර ගති ටික මේ අඩුයිනේ. එච්චර ඇවිස්සිල්ලක් කිපිල්ලක් නෑ දැන්. දැන් ඉන්නේ අර කාම සංඥායන් වගේ අවසලා කෙලින් කරලා තද කරන ගතියක් නෑ. දැන් තියෙන්නේ රූප ලෝකේ. ඒක එච්චර රසවත් නෑ. ඒක දැනෙන දෙයක් නම් තියෙනවා තමයි. හැබැයි මේකෙන් අර රාග වේදේශන වගේ උඩට කෙලින් කරලා කුප්පල ගන්නෑ. අන්න එතකොට තුන්වෙනියා එනවා කාමච්ඡන්දය යටපත් වෙලා ව්‍යාපාදය යටපත් වෙලා ඕන්න තීන විද්‍යාව කියන එකේන වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට ඕන්න හොඳට බලාගෙන ඉන්න තියෙන්නේ දැන් සිහිය තමයි අපිට අවශ්‍ය මෙතෙන්දී. අර කෙලින් සක්මුණ නිදිමත නැතුව යනවා කියන එක බලාපොරොත්තු වීම නෙවෙයි. ඒක භාවනාව. සිහිය කියන්නේ දැන් ඕන්න නිදිමත තියෙන්නේ මේ වෙලාවේ කොහොමද පය දැනින්නේ, මේ වෙලාවේ කොහොමද සක්මුණ තේරෙන්නේ. අන්න ඒ විදිහට හිත දාන්න. අර සක්මණේ ගත කරගෙන යනවා. යනකොට මේ නිදිමත එක්ක කොහොමද දැන් සිද්ධ වෙන්නේ සතිමත් බව මට දැනෙන්නේ කොහොමද කියලා තීරු ගන්නවා. අන්න ඒකට භාවනාව කියලා කියනවා. ඒ නිසා අපි දන්නේ වචනේ භාවනා කියලා දාන වචනෙන් තමයි මේක ගොඩක් කරදලා තියෙන්නේ. ඉන්න පර අතීතේ කරපු කතන්දර භාවනාව අවශ්‍ය නැහැ. ඒ නම දැන් තියෙන සිහිය පිටරම දැන් මේ නිදිමත වෙලාවේ කොහොමද සිහිය. ඒ නිසා තව වැඩි වෙලාවක් ඕකෙම ගත කරනවා. ඒක තවදිමත් වෙන්න තව උත්සාහ කරනවා. දැන් මේ දැනෙන යටිපතුලේ වම දකුණ විසර වශයෙන් නෙමෙයි විලුඹ වදින හැටි, ධාරයේ කොට්ටේ ඇඟිලි වලට වදින හැටි, මාරු වෙන හැටි, කකුලක් ඔසවලා ඊළඟ ඔසවලට යන හැටි, උඩදී මේක දැනෙන්නේ නැති හැටි, මේ විදිහට මේක මොදෙට තොරතුරු හොයන්න පටන් ගන්නවා. තොරතුරු බලන්න බලන්න අර නිදිමත හරියට ඉන්න බැරි වෙනවා. ඊට පස්සේ ඇවිස්සෙච්ච ගතිය උද්දච්ච කුච්ච එන්න පුළුවන්. ඊට පස්සේ මේක දැන් මේ කරන විදිය හරිද කියලා සැකෙන්නත් පුළුවන්. මේ ඔක්කොම දැනගන්න මේවා සිහියට අසු වෙනකොට ඕන එක ධර්මයන් බවට පත් වෙනවා. එහෙනම් ඒ කාමච්ඡන්දය හවුනත්, සිතුවිලි හවුනත්, තද වේදනා සිතුනේ තරහ සිතුවිලි ආවත් ඊට පස්සේ නිදිමත ඇවිල්ලා ඒක දැනගත්තොත් විතරයි මේ එකක්වත් දැනගත්තොත් නම් ඒවට යට වෙලා ඊට පස්සේ දැන් හිත ඇවිස්සීලා උද්දච්ච තියෙනවා. ඒ වගේම සැක තියෙනවා මේ වැඩි ඒවා පිළිබඳව දැන් තේරෙනවා නම් මෙන්න දැන් මේකයි තියෙන්නේ කියලා මේක ධර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා අන්නේ විදිහට මේවා දැක දැක යනකොට අපි කායනුපස්සනාවෙත් නෑ ඉතින් එහෙම තද්දී වේදාන්තෝස්තන චිත්තානුපස්සනාව ධම්මපස්සනාවෙත් හතර සතිපට්ඨානෙම දැන් වැඩෙන පටන් අරන්. හැබැයි ඒක වැඩෙනකොට ඇත්තටම වෙන්නේ අපි හිතන්නේ භාවනා කියන නමින් පදිහාම වැරදිලා වැරදිලා ඉතින්. හිතා මේ භාවනා කියන වචනේ පාවිච්චි වෙන්නේ මොකද සමාධිය කියන දන්නට මුල් කළා. හැබැයි සතිපට්ඨානෙ බුදුපියන් වහන්සේගේ ඒකායන මාර්ගය නිවන දක්වා ගෙනියන ඒකායන මාර්ගය මුල් කරන්නේ සති සිහිය. සතර සතිපට්ඨානෙ. එනිසා ඒක සමාධිය එකඟ බව කියන්නේ අමතර කාරණයක් කියලා දැනගන්නවා. දැනගෙන ඉස්සරහට යන ගමන් මේ වෙන දේවල් පිළිබඳව දැන් තියෙන දේ දැනුවත් වීම. දැන් පටන් ගන්නකොට ඍතුවිලි, ඊට පස්සේ අඩිය තේරුණා ඒක දන්නවා. ඊළඟට දැන් නිදිමත. නිදිමත එක්ක අඩිය කොහොමද වැඩ කරන්නේ? ඔක තමයි පරීක්ෂණය. ඊට පස්සේ පරියන්කෙදිත් ඒක ඇවිච්ච විදිය හොඳයි, කම්පන චංචල තේරෙනවා. ඒ මොහොතේ දැන් මේ මේකයි තියෙන්නේ කියලා දැනුවත්. ඒ දැනුවත් වෙන්න අර විදිහටම තමන්ට ඉන්න සැප දුක් වේදනා පිළිබඳව දැනුවත් වෙනවා. ඊළඟට එන තරහ, මේකට අකමැති ගති, කැමැති ගති, සැපට කැමැති හැටි,
මේවා තේරෙන්න පටන් ගන්නවා. මේ විදිහට මේ එක තැන හිටින්නේ නැහැ. සතර සතිපට්ඨානෙම වැඩෙනවා. සිහිය වැඩෙනවා. වැඩෙන්න කරන්න තියෙන්නේ මේ එන හැමතේම මූණ දෙනවා. ඒක දැන් තියෙන්නේ මේකයි කියලා දැනුවත් වෙවි ඉන්නයි තියෙන්නේ. මෙච්ච දේවල් හෝ වෙන්න තියෙන එකක් ගැන නැතුව. ආනෝ විදිහට ඉස්සරහට යන කෙනාට පුළුවන් වෙනවා මේකේ සතිමත් බව කියන තැනට මුල් තැන දීලා අන්න සිහිය පිහිටුවීම. භාවනාව කියන්නේ මේ සිහියට මුල් තැන දීමයි කියලා තේරුම් ගන්න. ඒකට තමයි ওই විදිහට ප්‍රකාශ කරන්නේ. ඒ විදිහට තමන් ආධුනික මනසෙන් මේක අද පටන් ගන්න කෙනෙක් වගේ පවත කරත් එහෙම පටන් ගන්න ඕන. එතකොට තමයි යාට පුළුවන් මේ ඉදිරියක් දකින්න. ඒ නිසා මේ විදිහට යුක්ත කිරීම, ඉලි කිරීම උදව්වක් කරගන්නවා. භාවනා කියන දෙයක වචනෙට රඳනවා සතිය කියන වචනේ සිහිය. වාඩි වෙලා සිහිය පිටුම එවිදීම සිහිය පිටුම කියලා ඒනම් වෙනස් කරගෙන මේක සැලවන්න බලනකොට මේ කිසි දෙයක් වැරදීමක් පෙරදීමක් නැහැ. ඉදිරියටම ඉහින් තියෙන්නේ සතුටුදායක දෙයක්මයි තියෙන්නේ. ඒ විදිහට කළා ඊළඟ වතාවේ අපි වාර්තා කරන්න උත්සාහ කරමු කියලා මතක් කරන්න පුළුවන්.
දැන් සනුද්දට පුළුවන් ඔබේ අවස්ථාව අරගන්න.
අවසරයි ගරු සාමීන් වහන්ස. මේ මම මේ පරයන්කයට වාඩි වෙනවා බුදුන් ඇඳලා. මුලින්ම පහසෙන් වාඩි වෙලා කයට හිත යොදවනවා. ඊට පස්සේ මුලින්ම හුස්ම රැල්ලට හිත යොදවගෙන ඉන්නකොට මුලින් මුලින් වෙන වෙන සිතුවිලි එනවා. නමුත් සිතුවිල්ලක් ආව බව දැනගෙන ආයෙත් නැවත වතාවක් හුස්ම රැල්ලට හිත යොදවගෙන ඉන්නකොට ටික වෙලාවකින් මට හුස්ම රැල්ල දැනෙන එක නොදැනී ගිහිල්ලා මම එතකොට අර කයේ තියෙන මූවන්ස් දිහා දැන් බලාගෙන ඉන්නවා. එහෙම ටික වෙලාවක් ඉන්නකොට මට දැනෙනවා එක මම නින්දෙත් නෙමෙයි නොනින්දෙත් නෙමෙයි මොකුත්ම නොදැනී යන වගේ අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ අද මට දැනුණා නිකන් මගේ කකුල් දෙකවත් ඇඟවත් පොළවේ ස්පර්ශ වෙලා නැහැ වගේ එක මොහොතකට. ඒක මම හිතන්නේ විනාඩි 10ක් 15ක් විතර මට දැනුණා. ඊට පස්සේ ආයෙත් සැරයක් මම දැන් මට ඒක දිහත් බලාගෙන ඉන්නකොට ආයෙත් සැරයක් අර මුකුත්ම නොදැනෙන ගතිය. දැන් ආයෙත් සැරයක් මං හුස්ම රැල්ල දිහා බලන්න උත්සාහ කරනකොට ඒකත් පේන්නේ නැතුව වගේ යනවා. ඔය විදිහට මට පැයක් විතර ඉන්න පුළුවන් වුණා. ඊට පස්සේ මගේ අර මෙඩිටේෂන් ඇප් එකේ මගේ ඒ පැයක කාලේ ඉවරුණාට පස්සේ මම එතනින් භාවනාව නතර කරා. ඉතින් තවදුරටත් මට මේ භාවනාව කරගෙන යන්න ඔබ වහන්සේගෙන් අවසර පතනවා.
ඔය විදිහට කරගෙන යනකොට අපි සාමාන්‍යයෙන් ගත කරන මේ රළු ජීවිතේ කාමෙත් එක්ක ගත කරන මේ මම කියලා හිතාගෙන වැඩ කරන මේ ඇඟ ඔළුව අතපය කියලා මේ විදිහට මේ නම් කරමින් මේ දැනෙන දේවල් පිළිබඳව දැකෙමින් මේ ලෝකේ රූප ලෝකේ කාම ලෝකේ ඇත්තටම ගත කරන්නේ. හරි රළුයි මේක. ඒක අපිට තේරෙන්නේ නැහැ මේ කාම ලෝකේ පිළිබඳව. මේ කාම ලෝකේ හැපයි කියලා හිතාගෙන මේ සුළු හැපයකට නගරන නැගලිලක් තියෙන්නේ. වැඩිපුරම හිතේ හදාගත්ත සංකල්ප රාගයක් තමයි මේ තුල ක්‍රියාත්මක. සංකල්ප රාගය මේ නිසා අර චූටි දේ ලොකු කරලා පෙන්නන ඒක මුත්තේ ඔස්සේ මේ දුවවනවා. ඉතින් ඒකට මුදුම කැමරිල්ලක් ඇත්තනම කරන්නේ කාමරාජිනීගේ කාමරාජධානී බද්බැලියෝ කියලා තමයි ඒක සම්සාරේ මතක් කරන්නේ. ඒ නිසා මේ හැම කෙනෙක්ම මේ විදිහට කැමරිල්ලක් කරනවා අර ඒ කැරක්කලියක් පෙන්නන අශ්වය වගේ ඉස්සරහ කැරක්කලේ දිනන එක පස්සෙන් දුවනවා. ඒ එහෙම දෙවිල්ලක් මේ කාම ලෝකේ ගත කරන්න වෙලා තියෙන සම්මුති ලෝකේ කියන්නේ ඉතින් කාම ලෝකෙටම තමයි. අන්න එහෙම ගත කරන මේ ලෝකෙින් ඉඳෙන්න බුදු පියාණන් වහන්සේ ඒක මාර්යාගේ දැල මාර්යාගේ කොටුවේ ඉන්නේ. ඉතින් මේ මාර්යා දාන මේ රසමසවුල කතා ඒකේ ඇතුලේ තියෙනවා. කොක්ක බිලියක් ඕක කනවා. එයාලා ඒක ගස්සගත්තම මාර්යා ඒකෙන් හොඳට මේ අර මාළුවා බා ගන්නවා වගේ උස්සලා ගන්නවා තමයි පැත්තට. ඒ විදිහට ගත කරන කෙනා බුදුපියාණන් වහන්සේ ක්‍රමයක් කියන ඔයත් ඔකෙම ඉන්න ඔය කාම ලෝකේ ගත කරලා කමක් නැහැ. දැන් සිහිය පිහිටවන්න පටන් ගන්න. ඒ පිහිටවන්න මොකද උදව් කරන්නේ? ඉතින් 아무 දෙයක් දෙන්න බෑනේ බුදුපියාණන් වහන්සේට. එයා බාධා කරනවා අපි දේශනා කරනවා දෙනවා. ඔය තියෙන ඇඟම පාවිච්චි කරන්නේ. දැන් ඇඟ පාවිච්චි කරන්නේ මොකටද? මේ රාගෙට. සාමාන්‍ය මායාවගේ වැඩේ තිය උගන්වන්නේ මේ පැත්තට. අනුන්ගේ ඇඟවල දිහා බලනවා, තමන්ගේ ඇඟ ඒක රාගෙට පාවිච්චි කරනවා. කළා මේ වර්ගය අවබෝධ කරමින් මේ මාර ලෝකයේ වර්ධනය කරනවා. සුසාන තමයි වර්ධනය. ඉතින් මේ විදිහට වැඩ කරම ගමන් භාගතුන් වහන්සේ දීපු මේ කයට හිත ගත්තාන් පස්සේ තමන්ගේ මේ ලැබිච්ච කයටම හිත දාලා කය අනුව සිහිය පවත්තන කය අනුපස්සනා කියලා මුළු පියාසලෙස්. රාගය ඇති වෙන එක නෙමෙයි. මේ දැන් තමයි කය කොයි විදිහට තියෙන්නේ? යත යතාවා පනිහිතෝ කායෝ පනිහිතෝ හොති තථා තථානම් පජානා. යම් යම් විදිහකින්ද කය තියෙන්නේ ඒ විදිහෙන් දැනගන්න. එහෙනම් මේක එකක් තමයි වාඩි වෙලා ඉන්න. ඇවිදින එකත් ඒ තව එකක්. ඔය විදිහට හිතගෙනත් පුළුවන්, හාසි වෙලත් පුළුවන්, නිතිපතා හැමදාම වැඩ කරන ඕන වෙලාවකත් පුළුවන්. ඒ කරන වෙලාව කරන්න තියෙන්නේ මේ කය දැන් තියෙන්නේ කොහොමද කියලා දැනුවත් වීම. දැන් ඔය පරියන්ති. එහෙම දැනුවත් වෙනකොට වාඩි වෙලා ගන්න වෙලාවේ ඇඟේට හිත තියලා ඉන්න වෙලාවේ හුස්මටත් හිත යනවා. ඒ ඉමේ වැටෙන හුස්මට හොඳට හිත ගියන් පස්සේ ඕනතර කාම මායාවෙන් ඕන ගැලවිලා විශේෂයි. ඊට පස්සේ මාන හිතුවිලි ටික කාමේ ගත කරගුවා කරන්න දිනේම ඒ ටික එනවා. ඒකත් පරාද කරලා හුස්මට හිත ගත්ත එක. ඒක සමහරවල් සම්පූර්ණයෙන්ම ගැලවිලා. දැන් මේ ගත කරන හුස්මත් ඒ ගත කරන වෙලා අර ලැබෙන සැහැල්ලුව අර මාර ජී ලෝකෙන් ගැලවිච්ච සැපය තමන්ට දැනෙන්න පටන් ගන්නවා. දැනෙනවා කියන්නේ මර කයෙන්නේ මේක බැඳිලා තිබුණේ ලෝකෙට වැඩිපුර ඇහැ කරනාසෙන් ඉවරයි මනසෙන්. ඔය ඔක්කොම ටික ටික අඩු වෙලා වැහි වැහි යනකොට හුස්මට තනි කර තනි වෙන්න පටන් ගත්තාන් පස්සේ අර දේවල් වැඩක් නැති වෙනවා. ඒ වයින් වෙච්ච දැවිලි දැවිලි ඒ වයින් කරපු ඉතර කාපු වටක්ද කියලා තේරෙන්න පටන් ගත්තා. තේරෙනකොටම එක දේ හිතලා කරන්න ඕනේ නැහැ. මේක දැනෙනකොටම හුස්මත් එක්ක ඉන්නකොට ඒ අනිත් වෙලාවෙ ඒක දැනිනා. අරව අතෑරිලා. හුස්මත් එක්ක නෝඩේ අතෑරනවා කියන්නේ මේක නොදැනී යන්න පටන් ගන්නවා. ඒක වැඩක් නැහැ කියලා ඊට වැඩිය මේ තියෙන නික්කම් සැපේ තේරෙන්න පටන් ගන්නවා. කාම සැපේට වැඩිය මේ අතහැරීමේ නික්කම් සැපය මේ ධර්ම මාර්ගයෙන් ලැබෙන සැපලා අධ්‍යාත්මික සුඛය වටිනවා. ලෞකික සැපයට වැඩිය කියලා මේ රළු දේ අතහැරලා සියොත් දේට අල්ලගන්න එක සමහරයක්. ඉතින් ඒකට එනකොට ඕන් සරින් සරේ වෙන්නේ මේක අතහැරීම. දැනින්නේ නැති වෙලා යනවා. මොකද ඒක දැනෙනවා නම් දැනෙන්නේ මහ දුකක් වැඩිපුර. ඉතින් ඒ දුක අතහැරි හැරි සැපයට ටික ටික ගෙනියනවා. මේ කාලෙත් එක්ක ඔය හුස්මෙත් තොරතුරු හොඳට බලන්න පටන් ගන්නවා. මුලදී ඇච්චර ප්‍රකට නෑ නෑ වගේ තමයි පේන්නේ. හැබැයි සිහිය මේ විදිහට පුරුදු කරන්න කරන්න සිහියට මුල් තැන දීලා මේව බලන්න බලන්න අපිට පේන්න පටන් ගන්නවා. නෑ කිව්වට තියෙනවා. එහෙනම් ඒකේ කොහොමද තොරතුරු? එහෙනම් ගෙවෙන හැටි කොහොමද? ගෙවෙන තැන කොහොමද? මේ තද බල දැනෙන තැන ඉඳන් මේ කාම ලෝකේ ගන්න ඇවිල්ලා ඉවිල්ලා මේ රූපේ ඉඳලා ඒකත් ජීවෙන තැන කොහමද? ඔන්න ඔය විදිහට මේ ඔක්කොම දිහා බලාගෙන ඉන්න ස්වභාවයක් හදාගන්න. මේ බලාගෙන ඉඳීම තුළ ඔන්න පේන විපරිණාමය. වෙනස් වෙන හැටි, වෙනස් වෙනව නම් දැන් මේකයි තියෙන්නේ කියලා මට කියාගන්න බැරි වෙන හැටි, බැරි නම් මේක දුකක් තමයි. අපිට මේ දැන් තියෙන දේ රහස කරගන්න බැහැ නේ වෙනස් වෙනවා. ඊළඟට වෙනස් වෙනකම් ඉනායක මගේ කරගන්නවද මේ මම කියලා මේකට කියනවද කියලා ටික ටික මේ ඥානයන් පහළ වෙනවා. ඒකවල ශෝක පරිදේව අඩු වෙනවා, දුක්ඛ දෝමනස් අඩු වෙගෙන යනවා, ඥානයන් පහළ වෙනවා කියන්නේ මොකද? ඊළඟට නිබ්බාන සත්‍යය. එතනට නිර්වාණ සාක්ෂාත් වෙන තමයි තියෙන්නේ. ඉතින් මේ ගමනක් තියෙනවා. ඒකට ඔය යන ගමනනේ. මේ විදිහට සැප වෙනවා. වගේම කටුක නිදරා ගන්න බැරි අපිරිය ඉන්න බෑ කියලා ගතිත් වෙනවා. අරු නෑ මේ විදිහට දරා ගන්න බැරි ඒවා නෙමෙයි. එකම හේතුවර කාමෙන් අයින් වෙලා ඒ වගේ රසමසවලු නැති නිසා එන අකමැත්. ඉතින් ඒකට ප්‍රීතිය ප්‍රමෝදය කියාගෙන අපි ඉදිරියට යනකොට අපිට මේ කරගෙන යන වැඩි තුල වෙන්න ඕන දේ තේරුම් ගන්න පටන් ගන්නවා. නැත්තම් සැපම හොයන මේ උපු දැනින් නැති සැප ලෝකෙක ඉන්නවා කියන එක විතරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සිහියට මුල් තැන දෙනකොට සිහිය කියන්නේ ඒක තියෙනකොට ඒක දන්නවා. දැන් කටුකයි ඒක දන්නවා. මෙන්න මේ විදිහට දැනෙන්න දේ ආරගෙනමින් ඒක තේරුම් මේකයි දැන් තියෙන්නේ, මේකයි මේ වර්තමානයේ තියෙන්නේ කියලා වර්තමානයට අවදි වීම. ඒක තමයි සිහියෙන් කරලා දෙන්නේ. ඒක ටිකට යනකොට සිහින වුණ බවටපත් වෙලා හැම වෙලාවෙම අතෝසවලට පහත් කරනකොට යනකොට එනකොට කනකොට බොනකොට වැසිකිලි කැසිකිලි කරනකොට හැම වෙලෙම ක්‍රියාත්මක වෙන සති සිහිනුවණක් බවට පත් වෙනවා. අන්නේපත් වීම දක්වා ඔය කරගෙන යන්න ඕන. සක්මනේ එදිනෙදා වැඩ සිහි කරමින් මේ විදිහට අනුග්‍රහ කරන්න ඕනේ. කරනකොට මේ සතිය බලයේ තමන්ට ටික ටික විදිහට තේරෙන පටන් ගන්නවා. හොඳයි.
බොහොම පින් සාමීන් වහන්ස.
බොහොම පින් සාමීන් වහන්ස. දැන් සම්බන්ධ වෙලා ඉන්න ඔබටත් ඔබ පුළුවන් මේ අවස්ථාව අරගෙන යම් වාර්තාවක් තියෙනවා ඉදිරිපත් කරන්න. ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගන්න. හැන් ලේස් කළා මේ අවස්ථාව අරගන්න.
නෑ වගේ කවුරු නේද ඉදිරියට යන්න පුළුවන්.
ස්වාමීන් වහන්ස වෙන කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැති නැහැ. මම දැන් නදීප්ට බාර කරනවා මේ වැඩසටහන ඉතුරු හරිය කරගෙන යන්න. නදීප්
පත්මනන්ද නදීප් වැඩසටහනින් ඉවත් වෙලා ගියා.
එයාට ආයෙත් නාමන්ත ඉතුරු වැඩ කරගෙන යන්න ඉතුරු.
දෝරණේ සමින්නාසේගේ අවසරයි. දැන් පුණ්‍යානුමෝදනාව සඳහා උපාලි මාමාට මම ආරාධනා කර සිටිනවා.
බොහොම පිං නාමන්ත සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම සහභාගී වී සිටින සියලු දෙනාගෙන්මත් අවසරයි. අද දවසේ අපිට ඉතාම වටිනා කාලෝචිත ධර්ම දේශනාවක්, ඒ වගේම නැවත නැවත සිහිපත් කළ යුතු වටිනා ධර්ම දේශනාවක් අසන්න ලැබුණා. ඉන්නනතුරුව අපි පිරිසගේ ප්‍රතිපදා යෙදී මේදී ඇතිවන ප්‍රශ්න හා විස්තර වාර්තා ඉදිරිපත් වුණා. ඒවාට කාලෝචිත අර්ථවත් උපදෙස් ලැබුණා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේලාටත් අපට මේ අවස්ථාව ලබා දුන් නිසරණවනේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත්, ඒ වගේම වැඩසටහන සංවිධානය කළ සියලු දෙනාටත්, සහභාගී වී සිටින අප සියලු දෙනාට මේ පිණින් සසර ගමන කිටිකර උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දැන් අපි දෙවියන්ට සහ පින් කැමති සියලු සත්වයින්ට අප විසින් රැස් කරගත් පින් අනුමෝදන් කරමු. එත්තාවතා ච අම්හිහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. එත්තාවතා ච අම්හිහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. එත්තාවතා ච අම්හිහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තම් බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ධර්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. මම්පරන්ති සාදු සාදු සාදු. ඒ වගේම අපගේ මියගිය සියලුම ඥාතීන්ටත් මේ අනුපින් අනුමෝදන් වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. අපගේ ප්‍රාර්ථනේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබාන පත්තියා සාදු සාදු සාදු. වහන්සේලා වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතන් සබ්බං අච්චයන් කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ දුතියම්පි ඕකාස වන්දාමි බන්තේ තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
අභිවාදන සීලිසං උත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංග සම්පත්තිමේව ච තෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලදං පසිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලන් දයාවාසං බුද්ධපුත්තං නමාමහං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
බොහොම පින් උපලි මම පුණ්‍යන්වන්ත නම කිරීමට, ඒ වගේම බොහොම පින් පොත්මනෙන්ද කිව්වනේ කිරීම පිළිබඳව ඊළඟට අපි වැඩසටහන නිමා කරන්නයි සූදානම් වන්නේ. වැඩසටහන ගැන කිසියම් දෙයක් පැවසීමට කාට හරි ඇත්නම් හෝ අපෙන් සංවිධායක කමිටුවෙන් කිසියම් අනුග්‍රහයක් බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් සූමතෝස්වා ඉදිරිපත් වෙන්න අපිට විනාඩි දෙක තුනක කාලයක් ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැති බවක් පෙනියන නිසා අපි මෙතනින් වැඩසටහන නිමා කරනවා. ඔබ සැම දෙනාට සතිමත් සතියක් වේවා. පින් අනුමෝදන් වේවා. තෙරුවන් සරණයි.